දැයි ගෞරවනීය ස්වාමීන් වහන්ස සද්ධාන්ත පින්වත්නි අපි සෙනසුරාදා දවසේ නිසරණවණේ පවත්වන ධර්ම සාකච්ඡා වාරය සඳහා එකතු වෙන්නේ. අපි සාමාන්‍යයෙන් මේක සම්ප්‍රදායක් වශයෙන් කරන්නේ මුලින්ම යෝගාශ්‍රම සංස්ථාවේ කතිකාවත හෝ එහෙම නැත්නම් දිනචරියාව පොඩ්ඩක් මතක් කරගන්නවා. ඒකේ යම් කොටසක් ඉදිරිපත් කරලා ඊළඟට අපි තෝරගත්ත සූත්‍රයක් මතක් කරගෙන ඒ ඔස්සේ යම් සාකච්ඡා පවත්වන එක තමයි සාමාන්‍යයෙන් සම්ප්‍රදාය අනුකූලව කරගෙන යන්නේ. ඉතින් මං හිතන්නේ අදට අපිට නියමිත වෙලා තියෙන කොටස ඉදිරිපත් කරන්න. එහෙමනම් මම 13 ස්වාමීන් වහන්සේට ආරාධනා කරනවා.
අවසරයි සංසාර. හරි. නමෝ තස් භගවතු රහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු රහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු රහතෝ සම්මා සම්බුද්දස්ස. යෝගාවචර දිනචරියාව සුමිහිරි නිවන් සපතින් සනසුණු කැමැති දිවිපුදා සසුන්ගත යෝගාවචරයා විසින් ඒ උතුම් අර්ථය සිදු කර ගැනීම තමාගේ ප්‍රධාන කාර්යය බව නිතර සිහියේ තබාගත යුතුය. අරුණට පළමුව අවදි වීම නොගිලන් සෑම දිනාගේ සිරිත විය යුතුය. අවදි වූ විගස අස්නෙන් නැගිට සිරුරු කිස සඳහා සුළු කාලයක් ගෙවා පිරිත් බණ බවුන්හියේදී නොසිස් දිනයක් කරගත යුතුය. බුදු වටන, ඇදුරු වටන, ගිලන් වැඩිහිටි වටන යනාදීහි සුසු කල්හියේදී ඍසිනම් හීල්දන් කිස සඳහා බුජුන් හරට ගොස් නොපමාව එහි වත්සපයා සිය කුටියට යා යුතුය. බණදහම් පුහුණුව සිරුරු පිළිදැගුම් බවුන් ඈ නියත කිසෙහිදී පිඩු සඳහා ගෙඩිය දෙවීමට පළමු පිරිසිදු පැනුන් දෙවූ පාත්‍රය තවිකෙහිලා තැන්පත් කොට තැබිය යුතුය. පිණ්ඩපාතේ සඳහා ගෙඩිය හැඬ වූ කල තෙරුවන් පුදා පාසිවුරු දරහ කමඨහන් ගත් සිතින් නියමිත තැනට මිනිත්තු 5ක් පමණ සුළු කාලයකින් පැමිණ අනෙක් පිරිසත් සමග කමඨහන් මෙනෙහි කරමින්ම ගොස් අසුන්හල අසලදී මෙත් කමඨහනින් යුතුව පිඳිපිනිස හැසිර පිඬු පිළිගෙන පෙරලා එන කලද කමඨහන් නොහැර ආ යුතුය. බොජුන් හලවත් සපයා දිවා වන්දනායෙන් පසු පැයක් පමණ පුරුදු බවුන්හියේදී පිරිවැහුම් පිරිවස්සුම් නැතොත් ඉතුරු කාලයද භාවනාව සඳහාම යෙදවිය යුතුය. සවස පහට පමණ වත්පිළිවෙතෙහිදී සන්ධ්‍යා වන්දනාදී නිමවා වැඩිමහලු ආදීන්ගේ සුවදුක් සොයා ඍසිනම් ගිලන් පස කිස සාදා පිරිසුදු සිතින් තමන් වසන කුටියට යා යුතුය. පෙරයම අවසන් වනතුරු පිරිවහන බණක් නැතොත් කමටහනින් කල් ගෙවා අලුයමට පෙර අවදි වෙමි සනිටුහන් කොටගෙන රැය 10ට නිද්‍රෝපගත විය යුතුය. තමාගේ දිනපතා සියලු වැඩ සනිටුහන් කොට ලියාගත් කාලසටහනක් තමා ඉදිරියේ තබාගත යුතුය. මොනම කරුණක් නිසාවත් එය කඩ නොකිරීමට අදිෂ්ඨාන කරගත යුතුය. දායකයන් සමග ප්‍රත්‍ය සම්බන්ධව කතා නොකළ යුතුය. ආරාධනාවක් ඇතොත් ගුරුන් වැඩිහිටියන්ගෙන් අවසර ඇතිව ධර්ම දේශනාවට සම්බන්ධ විය යුතුය. තමා යෝගාවචරයෙකු බව සිහියේ තබාගෙනම ඒ කාලය සිහිනුවණින් ගෙවිය යුතුය. ඇතුළත තොරතුරු පිටත දීමත් පිටත තොරතුරු ඇතුළට ගැනීමත් නිසා වාද විවාද පහළ වීමට ඉඩ ඇති හේයින් එයින් මුළුමනින්ම ආරක්ෂා වීමට සිතට ගත යුතුය. ඔබගේ ගමනාදී ඉරියව් පැවැත්වීම ඔබ ගුණාගුණ පහළ කරන මගක් වන හේයින් නියම ශ්‍රමණාකල්පය රහසත් එලිපිටත් ඔබෙන් තුරණ වනසේ හැසිරිය යුතුය. කතාවත් මීටම ඇතුළත් වේ. තම තමාට කරගත හැකි සියලු වැඩ තමා විසින්ම කර ගැනීම යෝගාවචරයාට සුදුසුය. එබඳු දේහිදී ශාන්ත දාන්ත පැවැත්ම සාරුප්‍ය ශ්‍රමණාකල්ප යන මේවා නොබිදනසේ එහි යෙදිය යුතු බව කලින්ම සිත තබා ගත යුතුය. නිකරුණේ එකතු වී කතා කරමින් සිටීමට තබා වැඩිපුර වචනයක් පවා කතා කිරීමට යෝගාවචරයාට ඉඩ නැත. එහෙයින් අත්‍යවශ්‍යක කිසක් නැතහොත් අනුන් වසන කුටියකට නොවැදිය යුතු. බුද්ධ වන්දනා, පිණ්ඩපාත ගමන් හිරීද, ගමනාගමන සුද්ධිය නිතර පැතිය යුතු. අනිකෙකුට හිරිහැර වනසේ භාවනාවක් පවා නොකිරීම ඔබ යුතුකම නම් අනුන් මැද තමා ගුණවත්කම් සපන්කම් හුවා දැක්වීමෙක් ඔබට ඕනෑ නැත. තමා නිතරම පරිහරණය කරන පිරිකර නියමිත තැනක තැන්පත් කර තබා ගැනීම පරිහරණයට පහසු වෙයි. වැඩ කටයුතුද ඉක්මන් වෙයි. සිතද තැන්පත් වෙයි. සිතට එන අරමුණු නිසා ඇල්මක් හෝ ගැටීමක් හෝ වෙන යම් කිසි උපක්ලේශයක් පහළ වන විට එය නුවණින් සලකා තමාගේ යෝගාවචර කම ඉස්මතු කොට සිහියට නගා එබඳු වදුරු මැඩලීමට සමතෙකු විය යුතුය. බහැර පිරිසුදුව නිතර රැකගනිමින් දස ධම්ම සූත්‍ර, ආකාංඛීය සූත්‍ර ආදී සූත්‍ර ධර්මයන්ද සංවේග වස්තුද දවසට කීප විටක් සලකමින් ඇතුළත පිරිසුදුකමද දියුණුවෙන් තබා ගැනීමට නිතර සිතාගත යුතුය. සංඝයාගේ කුදුමහත් වැඩ හොඳින් කිරීමට මෙන්ම මිනිත්තු 15ක් පමණ සාරවත් ධර්මානුශාසනයක් කිරීමටද පුරුද්ද තබාගත යුතුය. කරන හැම වැඩක්ම ක්‍රමානුකූලවත් හොඳට පිරිසිදුවටත් කිරීමට සිතට ගත යුතුය. ආගන්තුකව පැමිණෙන පැවිදි පින්වතුනට වක් දැක්වීම ඔබ ගුණ දියුණුවට උපකාර වන්නාසේම සංවා සාරහ නොවන්නන් හා ගැටීම ගුඩ පනිහානියට හේතුවන වගද තදින් සිතට ගත යුතු. පිටත අත්‍යවශ්‍යක ගමනක් යාමට ඇතොත් ඒ යෝගාශ්‍රමීය කතිකාවතෙහි සඳහන් ලෙසින් කළ යුතුය. වත්පිළිවෙත් සම්පූර්ණවද පිරිසුදු ලෙසද ක්‍රමානුකූලවද කරන සැටි උගෙන එහි යෙදීම ඔබේ සීල පරිපූර්ණයට උපකාරවන බව සලකා වත්ත සම්පන්නයෙකු වීමට උත්සාහ ගත යුතු. ප්‍රමාණ ඉක්ම කරන ලියුම් ගනුදෙනුවද යෝගාවචර තත්වයට බාධා වන අභ්‍යන්තර බාහිර සම්බන්ධකම්ද අතහැර දැමිය යුතුය. සැහැල්ලු පැවැත්ම පැවිදි ජීවිතය පවත්වා ගැනීමේ පහසුම ක්‍රමයේ හේයින් පොතපත පවා අධිකව ගොඩගසා ගැනීමෙන් වැළකීම ඔබේ යුතුකම විය යුතුය. අසභ්‍ය ප්‍රවෘත්ති වලින් ගහන ප්‍රවෘත්ති පත්‍ර අසරටවත් නොගත යුතු. ශ්‍රී කල්යාණී යෝගාශ්‍රමී කතිකාවතට හා මෙම ස්ථානයේ කතිකාවතටද එකඟව වැඩගෙන යාම මෙහි වසන ඔබේ හා අන්‍යයන්ගේ පහසුව සඳහා වෙනු ඇත. එහෙයින් ඔය ඔබේ සිතර වද්දා ගැනීම ඔබේ යුතුකමය. යෝගාවචර දිනචරියාවයි.
හොඳයි, අපි මතක් කරගත්තේ දිනචරියාවේ කොටසක්. ඉතින් අපිට ඊළඟට තියෙන්නේ අපි මේ වෙනකොට කරගෙන යන්නේ සංගීත සූත්‍රයේ දිකට පියවරෙන් පියවර නැත්තම් කොටසෙන් කොටසට යනවා. ඒක සාකච්ඡාවට බඳුන් කරනවා. ඉතින් අපි මේ වෙනකොට සංගීත සූත්‍රයේ එකේ කොටස් සාකච්ඡා කළ අවසන් වුණා. ඊළඟට දෙකේ කොටස් අපි සාකච්ඡා කළා. ඉතින් මම ආරාධනා කරනවා සංගීත සූත්‍රයේ ඉදිරියට තියෙන ඉදිරි කොටස ඉදිරිපත් කරන්න කියලා.
අවසරයි සංසද. දීගණිකායේ පාටික වර්ගයේ සංගීත සූත්‍රය 362 පිටුව තික නිපාතය. අත්තික් හෝ අවසෝ තේන භගවතා ජානතා පස්සතා අරහතා සම්මා සම්බුද්ධේන තයෝ ධම්මා සම්මදක්ඛාතා තත්ථ සබ්බේ හේව සංගායි තබ්බං න විවදි තබ්බං යථ ඉදම් බ්‍රහ්මචරියං අද්ධනියං අස්ස චිරට්ඨිතිකං තදස්ස බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දේව මනුස්සාන කතමා තයෝ ධම්මා. එවත්නි අරහත් වූ සම්‍යක් සම්බුද්ධ වූ දන්නා දක්නා ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මොනවට වදාරන ලද දහම් දෙකෙක් ඇත. එහි සියල්ලන් විසින්ම යම්සේ දහම් තුනක් ඇත. එහි සියල්ලන් විසින්ම යම්සේ මේ සස්න බොහෝ කල් පැවති හැකි වන්නේද බොහෝ කල් සිටුනෙක් වන්නේද එසේ සමගිව ගැයිය යුතු. එය බොහෝ දෙනාට වැඩ පිණිස බොහෝ දෙනාට සුව පිණිස ලොවට අනුකම්පාව පිණිස දෙව් මිනිස්නට යහපත පිණිස වැඩ පිණිස සුව පිණිස වන්නේය. ඒ කවර දහම් තුනෙක්දයත් තීනි අකුසල මූලානි ලෝභෝ අකුසල මූලම් දෝසෝ අකුසල මූලම් මෝහෝ අකුසල මූලම් තීනි කුසල මූලානි අලෝභෝ කුසල මූලම් අදෝසෝ කුසල මූලම් අමෝහෝ කුසල මූලම් තීනි දුච්චරිතානි කාය දුච්චරිතං වචී දුච්චරිතං මනෝ දුච්චරිතං. දුසිරි තුනක කාය දුෂ්චරිතයේ වාග් දුෂ්චරිතයේ මනෝ දුෂ්චරිතය
නැගත් ඔකටම ගන්න. ඕකේ සුචරිත තියෙනවා.
සුචරිතානි කාය සුචරිතං වචී සුචරිතං මනෝ සුචරිතං. සුසිරි තුනක කාය සුචරිතයේ වාග් සුචරිතයේ මනස් සුචරිතය.
එතකොට අපි සාකච්ඡා කරගෙන යන්නේ තුන්වෙනි නැත්නම් කරුණු තුන ගානේ තියෙන කොටස් ටික. ඉතින් ඒකෙදී බුදුරජාණන් වහන්සේ නැත්නම් මෙතෙන්දී අත්‍තරම මේ සරියුත් මහරහතන් වහන්සේ ඉදිරිපත් කරනවා කරුණු තුනක්. අකුසල මූල වලින් පටන් ගන්නවා, ඒ වගේම කුසල මූල වලින් පටන් ගන්නවා. ඒ කියන්නේ ලෝභ කුසල මූලය, ද්වේෂ කුසල මූලය, මෝහ කුසල මූලය, අකුසල මූලය කියලා එම අකුසල් මුල් තුනක් පෙන්වනවා. ඒ වගේමයි ඒකේ කුසල පක්ෂය අලෝභ කුසල මූලය, අදෝස කුසල මූලය, අමෝහ කුසල මූලය කියලා කුසල් මුල් තුනක් පෙන්වනවා. ඊට පස්සේ තමයි අර දැන් කායික දුෂ්චරිත, වචී දුෂ්චරිත, මනෝ දුෂ්චරිත ගිහිල්ලා ඒකෙන් ඊළඟට සුචරිත පැත්තට හැරිලා කාය සුචරිත, වාක් සුචරිත, මනෝ සුචරිත පැත්තට හැරෙන්නේ. ඉතින් එතකොට සාමාන්‍යයෙන් ඉතින් අපිට තේරෙනවා හිතයි මුල් වෙන්නේ. හිත දැන් කය කියන්නේ නිකන් රූකඩයක් වගේ ස්වභාවයක්. එතකොට ඔය ඔක්කොම තියෙනකොට අන්න අපි සම්පූර්ණයෙන්ම හිතේ මුල් වීම හරහා කය පාවිච්චි කළා. හිතේ පහළෙන යම් අකුසල් ස්වභාවයකට හිත අර පදුට්ට චිත්තෝ කියලා කියන්නේ හිත දූෂිත වෙච්ච මට්ටමකින් අපි කය හැසිරුවොත් අන්න කාය දුෂ්චරිතයකට යන්න පුළුවන්. ඒ වගේමයි මනස බොහොම විකෘති කරගෙන නැත්තම් මනස අප්‍රසන්න කරගෙන මනස දූෂිත කරගෙන ඒකෙන්ම වචනයක් කතා කරොත් අන්න වචී දුෂ්චරිතයට යන්න පුළුවන්. ඊළඟට නැවතත් මනසම නැවත හසුරුවලා ඒකෙම වැරදි විතර්ක ඒවම බහුල කරන්න ගත්තොත් ඒ මට්ටමදී මනෝ දුෂ්චරිතයකට යන්න පුළුවන්. එතකොට සාමාන්‍යයෙන් කාය දුෂ්චරිත මොනවද කියන එක දහමේ පැහැදිලිව පෙන්වනවා. විශේෂයෙන්ම කාය දුෂ්චරිත වශයෙන් බාණාතිපාතය ඊළඟ නැත්නම් එහෙම කියනනම් වෙනම කියනනම් ප්‍රාණඝාතය නැත්නම් අදින්නා අදත්තා දාණය ඊළඟට කාම මිත්‍යාචාරය කියලා ඒ කොටස් තුනක් පෙන්වනවා. එතකොට දැන් මේකේම අනිත් පැත්ත මේ සුචරිත පැත්ත කතා කරනවා. එතකොට කාය සුචරිතයක් කතා කරනවා. කාය සුචරිතය කතා කරද්දී අන්න කොහොමද කෙනෙක් මේ ඒ කාය දුස්චරිත තුනයින් කළා කාය සුචරිතයක කටයුතු කරන්නේ. ප්‍රාණාධිපාතයක් කරන්නේ නැතුව ප්‍රාණඝාතයෙන් අයින් වෙලා කොහොමද ප්‍රාණඝාතයෙන් වළකින්නේ? ඊළඟට වචී දුස්චරිතයක් අයින් කළා නැත්නම් ඊට මෙහා මේ අදත්තා දානයක් කරනවා වෙනුවට නොදුන් දෙය ගන්නවා වෙනුවට මේ දුන් දෙයක් විතරක් අරගෙන කොහොමද අදත්තා දාණයෙන් අයින් වෙන්නේ? ඊළඟට කොහොමද මේ කාම මිත්‍යාචාරයෙන් අයින් වෙලා ඊටත් එහා ගිහිලා බ්‍රහ්මචර්ය මට්ටමකට යන්නේ කොහොමද? ඉතින් මේක බොහොම ලස්සනට ඇත්තරම බුදුරජාණන් වහන්සේ විවිධ සූත්‍රවලදී දේශනා කරනවා. මේකේ ඇත්තරම ඔය මේ කද්දේකට කියන්නේ මූලපරියාය සූත්‍රයේදී ඔයක සම්බන්ධයෙන් විස්තරයක් එනවා. ඊළඟට සාමාන්‍ය ඵල සූත්‍රයේදී ඒ වගේ ඒ විස්තරේම නැවතත් ප්‍රකාශ කරනවා. ඒ කියන්නේ මෙතන සීලය බුදුරජාන් වහන්සේ කොටස් කීපයකට සඳහන් කරනවා. චූල සීලය, මජ්ක්‍ධිම සීලය, නැත් ඊළඟට උත්කෘෂ්ඨ සීලයක් වශයෙන් ටික සියුම් කරමින් බොහොම අතු ඉති විහිදුවලා පතුරවමින් යන ස්වභාවයක් තියෙනවා. ඇත්තටම මේ ප්‍රාණඝාතය සම්බන්ධයෙන් කියන ප්‍රාණඝාතයෙන් අයින් වීම සම්බන්ධයෙන් කියන ප්‍රකාශය ඇත්තටම හරිම මේ බොහොම හදවතට වදින විදිහට ප්‍රකාශ කරලා තියෙනවා. ඒකේ මේ මම මේ කොටසක් මතක් කරගන්නවා මේ සාමාන්‍ය ඵල සූත්‍රයේදී. මෙතනදිත් මේ කතා කරනවා. දැන් සාමාන්‍ය ඵල සූත්‍රයේදී ඉදිරිපත් කරන ආකාරය ඇත්තටම හරිම ලස්සනයි, సౌందర్యාත්මකයි. අර අජාසත් රජුරෝ මේ තමන්ගේ තාත්තව ඝාතනය කළා. ඒ ඇතිවෙච්ච චිත්ත වික්ෂෝපයත් එක්ක දැන් හොයනවා මේ යන්න තියෙන තැන කොහෙද, කොහේ ගියාමද සැනසීමක් හම්බෙන්නේ. එතකොට තමයි අර ජීවක වෛද්‍යවරයාගේ මේ මඟ පෙන්වීම යටතේ බුදුරජාණන් වහන්සේ හම්බෙන්නේ. ඊට පස්සේ තමයි ටික මේ තමන්ගේ මේ තිබිච්ච ප්‍රශ්නේ නැත්තම් දර්ශනයේ සම්බන්ධයෙන්, එහෙම නැත්තම් ආධ්‍යාත්මික දියුණුවක් සම්බන්ධයෙන් තමන්ගේ තිබිච්ච ප්‍රශ්නේ අනිකුත් ශාස්ත්‍රඥ වහන්සේලාට ඉදිරිපත් කරාය. ඒ අය මේ වගේ උත්තර දුන්න අය. දැන් ඔන්න මම භාග්‍යතුන් වහන්සේ ගාවට ආවා. හැවිල්ලා මම මේ ප්‍රශ්නේ ඔබ වහන්සේගෙන් අහනවා. ඔබ වහන්සේ දෙන උත්තරේ මොකද්ද කියලා තමයි දැන් මේ බුදුරජාණන් වහන්සේගෙන් එතකොට සීලය සම්බන්ධයෙන් ඊළඟට ඔන්න බුදුරජාණන් වහන්සේ කියන්න පටන් ගන්නවා. කොහොමද ක්‍රමානුකූලව ටිකෙන් ටික මේ ශ්‍රමණ ඵලයන් ගැන කතා කරනවා. එතකොට ඒ එතන එන සාකච්ඡාවේදී මේ සීලය ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ප්‍රාණඝාතය ගැන කියනවා මෙන්න මේ විදිහට. කතංච මහරජ බික්කු සීල සම්පන්නෝ හෝති. ඉද මහරජ බික්කු පාණාතිපාතම් පහය පාණාතිපාතා පටිවිරතෝ හෝති. නිහිත දණ්ඩෝ නිහිත සත්තෝ ලජ්ජී දයාපන්නෝ. සබ්බ පාන භූත හිතානුකම්පී විහෙරති. ඉදම් පිස්ස හෝති සීලස්මින්. ඉතින් මේ වචන ටික උනත් හරීම කියන්නේ හිතට කාවදින ගතියක්. ඇත්තරම මිනිස්සෙගේ හිතේ මිනිස්ස ස්වභාවය අවදි කරන ගතියක් ඇත්තරම තියෙනවා. මොකද අපිට සාමාන්‍යයෙන් අපේ හිතේ මරණ චේතනාව, හිරිහැර කරන චේතනාව, ඝාතනය කරන චේතනාව අපි සාමාන්‍ය ස්වභාවයේ ඒක තියෙනවා. සත්වෙක් ගත්තාම දැන් සත්ව ලෝකේ දිහා ගත්තාම සම්පූර්ණයෙන්ම තියෙන්නේ දුර්වල සතාව, හැඩි දැඩි සතා, නැත්තම් බල සම්පන්නය මරාගෙන කනවා. ඉතින් ඒක තමයි සාමාන්‍ය සත්ව ලෝකේ තියෙන්නේ, තිරිසන් ලෝකේ තියෙන්නේ. ඉතින් ඔය තිරිසන් ලෝකේ තියෙන ඒ යම් යම් ස්වභාවයන් අපේ මනුස්ස හිතෙත් තියෙනවා. ඉතින් අපිට විරුද්ධව යම් කෙනෙක් නැගී හිටිනකොට අන්න එයා මරන්න හිතෙනවා. එයාව කපලා දාන්න හිතෙනවා. එයාව අයින් කරන්න හිතෙනවා. එයාගෙන් පළිගන්න හිතෙනවා. ඉතින් මේ හිංසා කරන්න හිතෙනවා. මේ తත්වය ඇත්තටම මේ සත්ව මට්ටමේ නැත්නම් තිරිසන් මට්ටමේ ඉඳගෙන අපි ඉස්සරහට ආවට, මනුස්ස මට්ටමට ආවට ඒ අපේ තිරිසන් ගති යම් පමණක ඒ තිරස්චීන ගති අපේ සිත් සුළු තියෙනවා. එතකොට අන්න මරන්න හිතෙනවා. ඝාතනය කරන්න හිතෙනවා. හිංසා කරන්න හිතෙනවා. කපලා දාන්න හිතෙනවා. ඉතින් ඒ විදිහට ඒ හිතේ පහළ වෙන ඒ ප්‍රාණඝාතමය සිතුවිල්ල ක්‍රියාත්මක භාවයට එන්න නොදී, ඒක කෙලින්ම අපි සීලය කඩාගෙන ගිහිල්ලා සීලය වීත්‍රික්‍රමණය වෙන්න නොදී කොහොමද ඒ සිතුවිල්ලක් නම් ආවා? මට ප්‍රාණඝාතයක් කරන්න හිතුණා, මරන්න හිතුණා, හිංසා කරන්න හිතුණා. ඉතින් ඒත් ක්‍රියාත්මක නොවි කොහොමද ප්‍රාණඝාතයෙන් වළකින්නේ? එතෙන් තමයි අර ලස්සන්ට මේ බුදුරජාණන් වහන්සේ මතක් කරන්නේ පාණාතිපාතම් පහය පාණාතිපාතා පටිවිරතෝ හෝති. ප්‍රාණඝාතයෙන් අයින් වෙලා කටයුතු කරනවා. නිහිත දඬෝ, දැන් තමන්ට ඒ ප්‍රාණඝාතයේ සම්බන්ධයෙන් පාවිච්චි කරන යම් දඬුමුගුරු තියෙනවා නම් අන්නේ දඬුමුගුරු පැත්තකට දානවා, අත්හැරලා දානවා. ලජ්ජී දයාපන්නෝ, නිහිත සත්වෝ ඊළඟට යම් යම් ආයුධ උපකරණ තියුණා නම් ඒවත් පැත්තට දානවා. ලජ්ජී, අන්න එතෙන්දී නිකන් මේ ප්‍රාණඝාතයේ සම්බන්ධයෙන් හිතේ ඇතිවෙන ලැජ්ජාවක්. අනේ මේ අනිකුත් සතෙක්, මේ අහිංසක සතෙක්, අසරණ සතෙක්, මේ අසරණ සතාට වඩා මම දැන් බල සම්පන්න මට්ටමක ඉන්නවා වෙන්න පුළුවන්. ඉතින් මම මොකටද මේ අසරණ මට වඩා දුර්වලෙක් ඝාතනය කරන්නේ? මගේ මේ බඩ පොඩ්ඩක් මේ වියත සරි කරගන්න, එදා වේල මෙව කරගන්න, නැත්තම් මගේ රස තෘෂ්ණාව පෝෂණය කරගන්න, මම මොකටද මේ අහ කියන සතෙක්ව මරන්නේ කියලා අන්න ඒ කරන වැඩේ ගැන ලැජ්ජාවක් ඇති කරගන්නවා. හිරියොතප් කියලා අපි සාමාන්‍යයෙන් කියනවා. ඉතින් ඒ හිතේ ඇති කරගන්න හිරියොතප් ස්වභාවය ඇත්තරම අපි බුදුරජාන් වහන්සේ පෙන්වන්නේ ඒක ලැජ්ජී ධර්මයන් වශයෙන්. එහෙම නැත්තම් මේ දේව ධර්මයන් වශයෙන්. මේ ලෝකේ පාලනය වෙන දේව ධර්මයන් වශයෙන් තමයි හිරියොතප් දෙක පෙන්වන්නේ. අන්න ලැජ්ජී කියලා. දැන් අර ප්‍රාණඝාතයක් ක්‍රීම සම්බන්ධයෙන් හිතේ ලැජ්ජාවක් ඇති කරගන්නවා. මේක මට සුදුසු නැහැ. මං වෙන්නෙකුට ගැළපෙන්නේ නැහැ. මගේ තියෙන මනුස්සකමට ගැළපෙන්නේ නැහැ කියලා අන්න මේ තමන්ට හැකියාව තිබුණාට, තමන්ගේ බලසම්පන්නකම තිබුණාට, ඒ දුබලයාව ඝාතනය නොකරන ස්වභාවයක්, දුබලයාව නොමරන ස්වභාවයක් අන්න දැන් හිතේ ඇති වෙලා. ඊළඟට කියනවා ලජ්ජී දයාපන්නෝ, දයාපන්නෝ. අන්න දයාවක් හිතේ පහළ වෙලා. මේ අසරණ සත්වෙන් දැක්කා, ඒ ඕන තරම් තමන්ට හිරිහැරයක් කරන්න මරන්න පුළුවන් තත්ත්වයක් තිබුණා. නමුත් ඒ වෙනුවට හිතේ පහළ වෙන්නේ දයානුකම්පාවක්. ඒ සතාව ඒකේ අනිත් පැත්තක්. ඒ කියන්නේ මරණය මුදවා ගැනීම කැමැත්තක් දැන් පහළ වෙන්නේ. දයානුකම්පාවක් දැන් පහළ වෙන්නේ හිංසා කරන පැත්තක් නෙමෙයි. ඒතෝ ඒ පැත්තට පෙරල ගන්නවා කියන එකත් හිත හරි අමාරුයි. ඒ කියන්නේ අපි හිතනවා සාමාන්‍යයෙන් දැන් මම සත්තු මරන්නේ නැහැ කියලා. අනිත් කෙනෙකුට හිංසා කරන්නේ නැහැ කියලා. නමුත් අපේ හිතේ නිරන්තරයෙන්ම අපිට විරුද්ධව නැගී සිටින කෙනෙක් සම්බන්ධයෙන් සමහරවිට ප්‍රාණඝාත චේතනාවක් පහළ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තව කෙනෙක්ට හේ අපිට විරුද්ධව නැගී සිටින කෙනා කෙරෙහි හිංසා කිරීමේ චේතනාවල් පහළ වෙන්න පුළුවන්. ඒක මේ සමහරාලාවට සම්පූර්ණයෙන්ම මේ අතින් පයින් හිංසා කරන්න මට්ටමක් නෙමෙයි. ඊට එහා ගිහිල්ලා ද ඕන තරම් ක්‍රම තියෙනවා. දන්නේම නැහැ ඒක අපිටම තනතුරෙන් පහ කළා. දන්නේම නැහැ ඔන්න රැකියාව අහිමි කළා. දන්නේම නැහැ ලැබෙන්න තියෙච්ච ලාභය වළක්වලා. ඉතින් මේ විවිධාකාර ක්‍රම වලට තනිත් අයට හානි කරන්න පුළුවන් අවකාශය ඕන හැටි තියෙනවා. සමහරවිට අනිත් කෙනා දන්නෙත් නැහැ, අනිත් කෙනා කෙනායක බොහොම hina වෙලා ඉන්නවා. හැබැයි යටින් වැඩේ දීලා. මේ தත්ත්වය තමයි අද සාමාන්‍යයෙන් තියෙන්නේ. ඒක බොහොම පහසුවෙන් කරන්න පුළුවන් කූට බුද්ධියක් අපි ගාව තියෙනවා. ඉතින් ඒ හිතේ ඒ ඇති වෙන ඒ ප්‍රාණඝාතය, හිංසා කරන ස්වභාවය, ඒ වගේ දේවල් අපි තේරුම් අරගෙන මේක නෙමෙයි දැන් මම පිහිටන්න ඕනේ. මම මෙබඳු මට්ටමක නම් ඉන්නේ, මම මේ සම්බන්ධයෙන් ලැජ්ජාවටපත් වෙලා පුළුවන් ද අපිට අපිව නිවැරදි කරගන්න. දයාපන්න වෙන්න පුළුවන්. අනිත් කෙනා කෙරේ දයාවක් ඇති කරගන්න පුළුවන්ද? හිංසා කරනවා වෙනුවට අනිත් කෙනා ගැන අනුකම්පාවක් අපේ හිතේ ඇති කරගන්න පුළුවන්ද? ඉතින් ඒක එකතකින් අර සාමාන්‍ය අපේ හිතේ තියෙන අර තිරස්චීන ගතිය අභිභවා ගෙහිලා මනුස්සකම ඉස්මතු වෙන ස්වභාවයක්. මනසින් උසස් ස්වභාවය ඉස්මතු වෙන ස්වභාවයක්. අර යටින් එන ගැම්ම, යටින් එන අර ආකල්පය, යටින් එන ආවේගය වෙනුවට අපි ඒ වෙනුවට මොලේ පාවිච්චි කළා. ඒ වෙනුවට අන්න සීල සම්පන්න වෙලා මේ යන ගමන සම්පූර්ණ මෙතන උඩුම්බලා යන ගමනක්. පහසු නෑ. මොකද අපි තුමුන් අපේ කුටියක් වෙන්න පුළුවන්, ගෙදරක් වෙන්න පුළුවන්. ඒකේ ඔන්න කූඹි ඉන්නවා, මදුරුව ඉන්නවා, කැරපොත්තු ඉන්නවා. ඉතින් බොහොම පහසුවෙන් අතට එන නැත්තම් හිතට එන ඉලක්කය තමයි මොනා හරි ඔන්න කෘමිනාශකයක් පාවිච්චි කරලා මරලා දැම්මා. ඔක තමයි සාමාන්‍යයෙන් පහසුම ක්‍රමේ. නමුත් අපිට පුළුවන් ද ඒක ඒ වෙනුවට පොඩ්ඩක් එක්ක ඉවසන්න, එහෙම නැත්තම් වෙන වෙන උපක්‍රම යොදා ගන්න, උන්ව මැරෙන්නේ නැති විදිහට මෙතනින් අයින් කරන්න. ඉතින් ඒක ටිකක් මේ ඒකාතකින් කාලයක් ගත වෙන වැඩක්. එහෙම නැත්නම් අපිට යම් වෙහෙසක් දරන්න වෙන වැඩක් තමයි එතන තියෙන්නේ. නමුත් අන්න අපි දයාපන්න වුණා නම්, දයානුකම්පාවකින් අන්න යුක්ත වුණා නම් මේ පුංචි සතෙක් ගැන පවා අපේ හිතේ ඇති වෙන්න ඕනේ ඒකාතකින් අනුකම්පාවක්. එයාගේ ජීවිතය සම්බන්ධයෙන් වුණත් අපි තැකීමක් තියෙනවා. එයාට අපිට ඒක ඒ තරම් වටිනා ජීවිතයක් නෑ. මේ මදුරුවෙන්ගේ, කූඹියෙන්ගේ, කොඳුරුවෙන්ගේ, හෝහපුටුවෙන්ගේ ජීවිතය අපිට වටින්නේ නෑ. නමුත් ඒ ජීවිතය ඒ සතාට වටිනවා. සාමාන්‍යයෙන් කියනවා මේ අර අපාගතව ඉන්න මේ නිරිසතෙකුට පවා දැන් මේ විඳින්නේ උපන් මොහොතේ ඉඳන් මේ මොහොත පාසා අප්‍රමාණ දුකක් විඳින්නේ. ඒ ජීවිතේට ආසා කරනවා කියනවා. ඒත් ඒ තමන්ගේ තියෙන මේ අපාගත ජීවිතේට පවා ඒ තමන්ගේ තියෙන ජීවත් වීමට ආසා කරනවා. ඒකට කැමැත්තක් තියෙනවා. විඳින්නේ අප්‍රමාණ දුකක් හැබැයි. ඉතින් අපි මිනිස්සේ වශයෙන් අපිට තේරෙනවා නම් මේ අපි දැන් මේ බොහොම විරල වෙච්ච නැත්නම් දුර්ලභ වෙච්ච මනුසාත්ම භාවයක් ලැබලා තිනවා. ඒ මට්ටමේදී මේ අපිට ඒ ලැබිච්ච අවස්ථාව නොලැබුණ ඒ අවස්ථාව ගිලිහී ගිය තව කොයිතරම්නම් අසරණ සත්තු ඉන්නවද ත්‍රිසන් ලෝකේ? අසරණ සත්තු ඉන්නවද නැත්නම් ඔය මේ අපිටම මුහුදේ වතුරේ? ඉතින් මේ විදිහට නානප්පකාර විදිහට මේ සත්ව ලෝකේ බොහොම විචිත්‍ර විදිහට තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. මේ හැම සතෙකුටම තොර මේ ලෝකේ එකතකින් බැලුවාම ඉඩක් තියෙනවා. මේ ලෝකේ එකතකින් බැලුවාම ජීවත් වීමේ අයිතියක් තියෙනවා. ඉතින් අපි මේ මිනිස්සයා කියලා අපි දන්නේ කියලා අපිට විවිධාකාර තාක්ෂණ මෙවලන් තිනවා කියලා ඒ සත්තුන්ව ජීවිතෙන් තොර කරන්න අපිට කිසිම අයිතිවාසිකමක් නැහැ. ඉතින් ඒ නිසා අපි පුළුවන් ද අපිට ඒ தත්ත්වයේ තේරුම් අරගෙන දයාපන්න වෙන්න. ඒකයි මේ බුදුහාමුදුරු කියන්නේ ලජ්ජී දයාපන්නෝ. සබ්බපාන බුත හිතානුකම්පේ විහෙරති. මේ සියලුම ප්‍රාණීන් සම්බන්ධයෙන් සියලුම මේ හටගත්ත ස්වභාවයන් සම්බන්ධයෙන් හිතානුකම්පේ විහෙරති. තමන්ගේ අතින් දැන් වෙන්නේ නැහැ එතකොට හානියක්. තමන්ගේ අතින් අන්න තවත් කෙනෙක්ගේ ජීවිතයක් නැති වෙయ్య තනත් තවත් කෙනෙකුට හානියක් වෙయ్య තවත් කෙනෙකුට හිංසාවක් වෙయ్య කියලා අන්න දැන් සිද්ධ වෙන්නේ නැහැ. අන්න ඒකාතකින් දැන් අන්න තමන් ගැන අනිත් අය විශ්වාසය තබන්න දැන් ටික ටික පුරුදු වෙනවා. සතෙක් ළඟින් යද්දී සතා දන්නවා දැන් මේ මිනිස්සයා මට හානියක් කරන්න යන්නේ නැහැ. මට ගහන එකක් නැහැ. අතේ පොල්ලක් නැහැ. අතේ මුගුරක් නැහැ. අතේ ආයුධයක් නැහැ. ආයුධ පාවිච්චි කළා මුගුරු පාවිච්චි කළා අනිත් අයට හිංසාවක් කරන එකක් නැහැ කියලා අන්න දැන් අනිත් මිනිස්සයාට මේ විශ්වාසයක් ඇති වෙලා. ඒක මේ දවසින් දෙකෙන් ඇති වෙන විශ්වාසයක් නෙමෙයි. කාලාන්තරයක් තිස්සේ මෙන්න මේ ආකල්පයේ වශයෙන් අපි හිතේ තියාගෙන ඉන්නවා නම් සබ්බ මේ පාන භූත හිතානුකම්පී වෙනවා නම් අන්නේ මේ තිරිසංගත සතෙකුට පවා තේරෙනවා ළඟින් යනකොට කොච්චර ළඟින් ගියත් මේ හිංසා කරන එකක් නැහැ කියලා. දැන් මේ පින්වුතුන් දන්නවා ඇති මේ ආරන්නේ ඕන තරම් ක්‍රීඩාව ඉන්නෝ. හැබැයි අපි පුරුදෙලා ඉන්නවා නම් ගහන්න උන් ඈත එනකොට දුවගෙන යනවා. හැබැයි අපි එහෙම පුරුද්දක් නැත්තම් අපිට ඒ කියන්නේ ගහලා බැනලා නැත්තම් දඬුමුගුරු අරගෙන පුරුද්දක් නැත්තම් එලවලා එහෙම නැත්තම් ඌ එහෙ පුංචි එකෙක් වුණත් පාරේ ඔහෙ ඉන්නවා අපිත් අපේ පාඩුවේ යනවා. ඌට අපි ගැන විශ්වාසයක් තියෙනවා මේ එන මිනිස්සයා මට හිංසාවක් කළා නැහැ. මීට කලින් හිංසාවක් කළා නැහැ. ඉතින් මේ එන අවස්ථාවේදීත් ඌ මුලින්දම්ම දන්නවා ඈතින්දම්ම දන්නවා ආ මෙයාව නම් මම දැකලා තියෙනවා කවදාවත් මට ගහලා නැහැ. කවදාවත් හිංසාවක් කළා නැහැ. කවදාවත් පොල්ලක් අරගෙන මට පහර දීලා නැහැ කියලා අන්නේ පුංචි සතා වුණත් දන්නවා. ඒ නිසා ඒ සත්තුන්ට අපි හිතුවට මොලේ නැහැ කියලා උන්ට ඒ කාන්දමකින් පුදුමාකාර ඉවක් තියෙනවා. පුදුමාකාර දැන් ඔය ඇත්තුන්ට අලින්ට එහෙම පුදුමාකාර මතකයක් තියෙනවා. ඉතින් සමහරවිට හිංසා කරපු තැනාවට පමණක් හානි කරනවා. එයා විතරක් තෝරලා එතෙන්ට සමහරවිට ප්‍රහාර දෙනවා. නමුත් අර අනිත් හිංසා නොකරපු කෙනාව බේරනවා. ඔය වගේ පුදුමාකාර ස්වභාවයක් තියෙනවා. ඒ සතාට පවා දැනෙනවා මේ මිනිස්යාගේ හිතේ මේ තියෙන හිතානුකම්පාව දයානුකම්පාව. ඒකම ඔය භය බේරව සූත්‍රද එහෙම බුදුරයන් වහන්සේ සඳහන් කරනවා. දැන් අපි ආරන්නේ ගත වුණාම කැලෑවකට ගිහම අප්‍රමාණ වූ හිරිහැරවලට භාජනය වෙන්න ඉඩ තියෙනවා. කියන්නේ සත්තු ඉන්නවා, සර්පයෝ ඉන්නවා, මේ විවිධාකාර භයංකර දේවල් තියෙනවා. නමුත් අර සීලය ආරක්ෂා කරන්න තමයි ඒ සීලයෙන් ලැබෙන ආරක්ෂාවෙන්ම තමන්ට හිතේ තීච්ච බය සංකා දුර වෙලා යනවා. කියන මුලදී අපි හිතමු සර්පයෝ හිටියා, සත්තු හිටියා, ඒගොල්ලෝ අපේ පාර ඇහුරුවා, අපිට දෂ්ට කළා, හානි කළා. නමුත් අපි එයාට එයාගෙන් පිළිගන්න යන්නේ නැතුව අපි සීලයක් මත පිහිටලා කටයුතු කරනවා නම් අන්න මේ සීලය අපි නොදකින්න පැති අපිට තේරෙන්න ගන්නවා. ඒ කියන්නේ මුලදී අපිට සෑහෙන අපේ තිබිච්ච සීලයේ අඩුපාඩුකම් නිසා අපිට අපි ගැන විශ්වාසයක් තිබුණේ නැහැ. අපේ සීලයේ සම්බන්ධයෙන් අපිට සෑහීමටපත් වීමක් තිබුණේ නැහැ. සීලයේ සම්බන්ධයෙන් විශ්වාසයක් තිබුණේ නැහැ. නමුත් මේ බුදුරජාණන් වහන්සේ කියන මේ පාන සබ්බපාන භූත හිතානුකම්පී වුණා නම් සියලුම ප්‍රාණීන් කෙරෙහි අපේ හිතේ හිතානුකම්පාවක් තියෙනවා නම් දයානුකම්පාවක් තියෙනවා නම් ඒ දයානුකම්පාවම අපිට ආරක්ෂාවක් බවට පත් වෙනවා. ඒක අපි නිකන් අර අපි තුවක්කුවක් නැත්තම් මේ බොඩිගාඩ් කෙනෙක් තියන් ඉන්නවා වගේ නෙමෙයි. මේ සීල ආරක්ෂාව ඒ තැනැත්තාට දැන් ක්‍රමානුකූලව ලැබිලා. එයාම දන්නවා මේ දැන් නිකන් ඉන්නවා නෙමෙයි යම් සීලයක් ආරක්ෂා කරනවා මේකෙම ආරක්ෂාවක් මට ලැබෙනවා නේද කියලා තමන්ටම පොඩ 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 අවුරුද්දෙන් අවුරුද්ද තමන්ට තේරෙන්න ගන්නවා. තන්නේ බඳ ස්වභාවයක් තියෙනවා. ඊළඟට අනිත් එක සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා අදින්නා දානම් පහය අදින්නා දානෝ අදින්නා දානා පටිවිරතෝ හෝති. දින්න දායි. දින්න පාටිකංකී. අතේනේන සුවිභූතේන අත්තනා විහෙරති. ඒ කියන්නේ නොදුන් දෙයක් ගන්න යන්නේ අතර දීපු දෙයක් විතරක් ගන්නවා. ඉතින් මේක දැන් අත සම්බන්ධයෙන් මේ කියලා තියුණාට අද ඉතින් අතර නොගෙන ඕන තරම් වංචාවක් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. බැංකු ගිණුම් පැත්තෙන් වංචා කිරීමක්ද නැත්නම් මොන හරි වෙලහෙල දාමක් කරන්න ගිහිල්ලා වංචා කිරීමක්ද අනිත් කෙනාව රවට්ටන්න පුළුවන් හැකියාව අනිත් කෙනාගෙන් කඩා වඩා ගන්න පුළුවන් හැකියාව ඉස්සර වගේ නෙමෙයි තාම සියුම් උපක්‍රම තියෙනවා. තමන් බොහොම සාන්තුවරයෙක් වගේන් වශයෙන් පෙනී හිටලා ඒත් අනිත් කෙනෙක්ගෙන් ඒ දෙයක් කඩා වඩා ගැනීම අනිත් කෙනෙක්ගෙන් යමක් නොදුන් දෙයක් අර ගැනීම වංචා කිරීම ඕන තරම් තියෙන අද ලෝකෙ සිද්ධ වෙනවා. ඒක ප්‍රභූයයන් පෙන්නගෙන ඉඳගෙන තින් විවිධාකාර අන්දමින් සිද්ධ වෙනවා. ඉතින් මේ මට්ටම් වලදී අපිට පුළුවන්ද ඒ අපිට කොයි තරම් ඒ බඳු කූට බුද්ධියක් තිබුණත් කොයි තරම් කූට උපක්‍රම අපේ හිතේ පහළ වුණත් කොයි තරම් වංචා කිරීමේ අවස්ථාවක් අපිට තිබුණත් අපි කොහොමද මේ වංචා නොකර ඉන්නේ? සමහරවිට එක අතකින් සමාට තමන්ට පාඩු වෙන්නත් පුළුවන්. තමන්ට ඒ ලැබිච්ච අවස්ථාව ගිලිහිලා යන්නත් පුළුවන්. සමහරවිට මේ අතකින් බොහොම දිලින්දෙක් වශයෙන් වාසය කරන්න වෙන්නත් ඉඩ තියෙනවා. මොකද අද සල්ලි හොයන්න නම් ඕන තරම් උපක්‍රම තියෙනවා. ඕන තරම් බොහොම පහත් ක්‍රියාවන් වල යෙදිලා ඕන හැටි සල්ලි උපයන්න පුළුවන් අවස්ථාව තියෙනවා. නමුත් ඒකෙන් තමනුත් විනාශයට ලක් වෙලා තවත් බොහෝ පිරිසක් විනාශයට ලක්වීම ගැන අපි සාමාන්‍යයෙන් හිතන්නේ නැහැ. ඒ බොහොම කෙටි කාලයකින් ලැබෙන ඒ ලාභය සම්බන්ධයෙන් ඒ සම්පත් සම්බන්ධයෙන් තමයි සාමාන්‍යයෙන් හිතන්නේ. නමුත් එහෙම හිතන්නේ නැතුව තමන්ගේ කය වෙහෙසවලා තමන්ගේම ශ්‍රමය දායක කරලා අපි බොහොම නිර්වද්‍ය වශයෙන් යම්සි ධනයක් උපයා ගන්නවා නම් ඒක ඉතින් එකතකින් හරි අමාරුයි. හැබැයි ඒකෙන්ම තමයි යම්සි කෙනෙක් තුළ පුදුමාකාර ආධ්‍යාත්මික ශක්තියක් ලැබෙන්නේ. ඒක ඔය ඇත්තටම අපේ ඉස්සර කාලේ හිටිය මේ ධාර්මික රජවරු එහෙම දැනගෙන ඉඳලා තියෙනවා. ඒක උදාහරණයක් වශයෙන් එහෙම සඳහන් වෙනවා. මේ අර සද්ධාතිස්ස රජුරවන්ට උමනාලා තියෙනවා බොහෝම ශ්‍රද්ධාවන්තවම. ඒ සද්ධාතිස්ස රජුරෝ කියන්නේ මේ දුටුකැම් රජුතුමාගේ මල්ලි. එතුමාට උමනා වෙලා තියෙනවා මේ දානයක් දෙන්න තමන්ම හම්බ කරපු ධනයකින්. තමන්ම බොහොම නිර්වද්‍ය විදිහට හම්බ කරපු ධනයකින්. සාමාන්‍යයෙන් ඉතින් රජුරවන්ට කය වෙහෙසවන්න මහන්සි වෙන්න දෙයක් නැහැ. ඔක්කොම ඉතින් මේ අනිත් අය ගෙනල්ලා දෙනවා. අනසක නිසා ලැබෙනවා. ඉතින් ඒක පාවිච්චි කරලා දානයක් දෙනවා කියන එක ඉතින් බොහොම පහසුයි. ඉතින් අදත් ඕන හැටි වෙන වෙන දේවල් කරලා අපි යම්සි ධනයක් උපයෝගගෙන ඉතින් ඒ සල්ලි ටික දුන්නා. අපි අපේ පැත්තෙන් බලාගෙන හිටියා. වෙන කවුරු හරි ගිහිල්ලා ඒ දානේ දෙනවා. ඉතින් මේකේ මේ අපි ධනය වීදම් කරාට අපිට කුසලයක් ලොකු කුසලයක් අයිති වෙනවද කියන එක පොඩ්ඩක් හිතලා බලන්න වටිනවා. මොකද අපි කුසලයක් කියන එක සිද්ධ වෙන නම් අපේ ඒකතකින් යම් දායකත්වයක් තියෙන්න ඕනේ. අපේ හිත ඒකට යොමු වෙන්න ඕනේ. අපි ඒ සඳහා යෙදිලා යම්සි කටයුත්තක් අපේ අතින් කෙරෙන්න ඕනේ. අන්න ඒ මට්ටමකදී තමයි ඇත්තටම මේ නැවත නැවත කුසල් හිත් පහළ වෙවි. නැවත නැවත ඒ වෙදටම නැමී ගිය ස්වභාවයක් කරහා අපිට කුසලයක් සිද්ධ වෙන්නේ. කුසලයක් කරනවා කියන එක ඒකතකින් අමාරුයි. නමුත් අපි ටංගාල ඔන්න චෙක් එකක් ලියලා දුන්නා. සල්ලි කීයක් හරි දෙනවා. ඒකෙන් අපිට ඇස අපේ අපේ වැඩක් කරගෙන යනවා. අපි ශ්‍රමදායකත්වයක් නැහැ. අපි මහන්සි වෙන්නේ නැහැ. අපි යන තව කවුරු හරි ළම්මලා කුලියට යමක් කරලා දානවා. නමුත් මේ රජතුමා කල්පනා කරනවා මෙහෙම කරා කියලා ලොකු කුසලයක් හම් වෙන්නේ නැහැ. ඊට වඩා මම පුළුවන් මට පුළුවන්ද මගේම ශ්‍රමයක් පාවිච්චි කරලා මමම දහඩිය මහන්සියෙන් ධනයක් උපයලා ඒ හම්බ කරපු ධනයෙන් මට දානයක් දෙන්න පුළුවන්. ඉතින් වෙස් වලාගෙන යනවා කියනවා මේ ගොවියෙක් ගාවට ගිහිල්ලා ඒ ගොවියත් බොහොම ධාර්මික තැනැත්තෙක්ලු ගිහිල්ලා මේ අඳේට කොටසක් ඉල්ලගෙන දහඩිය මහන්සිය වගුරවල මේ තමන් ඒ කොටස වගා කරනවලු. වගා කළා තමයි අන්න ධනයක් උපයලා ඒකෙන් දානයක් දෙනවා කියලා ඒ ඉතිහාස පොත්වල සඳහන් වෙනවා. ඉතින් ඒ නිසා එකතකින් අපේ රජවරුන්ට පැරණි ධාර්මික රජවරුන්ට තිබිලා තියෙනවා මේ අවබෝධය තමන් කොහොමද බොහොම නිර්වද්‍ය වශයෙන් ධනයක් උපයලා ඒකෙන් දානයක් දෙන්නේ. ඉතින් මම මේ කීප එක උදාහරණයක් පමණයි. ඉතින් අර ඒ වගේ අදින්නා දානයක් නැත්නම් අදත්තා දානයක් නොදුන් දෙ ගැනීමක් වෙනුවට තමන්ගේ තියෙන දෙයක් නිවරද්‍ය වශයෙන් උපයපු ධනයක් අනුන්ගෙත් යහපතට පාවිච්චි කරනවා කියන එක මේ පැති දෙකක්. අපි අධාර්මිකව අනුන්ගේ ධාර්මික දෙයක් පැහැර ගන්නවා කියන එක ඒකාන්තයක්. සම්පූර්ණ එතන තියෙන අකුසලයක්, කාය දුස්චරිතයක්. ඒ වෙනුවට ඒකෙන් ටික ටික සම්පූර්ණයෙන් වැළකිලා නොදුන් දෙයක් නොගෙන ඉඳලා අනුන්ට අපි ගැන විශ්වාසයක් ඇති වෙලා ඒකත් එහාට ගිහිල්ලා අපි බොහොම ධන මේ කය වෙහෙසක වෙලා බොහොම දහඩිය මහන්සියෙන් හම්බෙච්ච දේක් තවත් කෙනෙකුට දෙනවා කියන එක ඉතින් හරි අමාරුයි. මොකද අපිට එතෙන්දී අපිට ලැබීමක් නෙමෙයි තියෙන්නේ. අපෙන් අපේ භෞතික දෙයක් නම් අයින් වීමක්, භෞතික දෙයක් නම් අපිට අහිමි වීමක්. නමුත් මේ අනුන්ගෙන් කඩා වඩා ගන්නවා කියන, හොරකම් කරනවා කියන මට්ටමින් සම්පූර්ණයෙන් බැහැර වෙලා අපි ගාව තියෙන දෙයක්, අපි බොහොම අමාරුවෙන් දහඩිය මහන්සියෙන් හම්බ කරගත්ත දෙයක් තවත් කෙනෙක්ගේ යහපතක් වෙනුවෙන් වැය කරනවා කියන එක, තවත් කෙනෙක් වෙනුවෙන් යොදවනවා කියන එක ඉතින් සම්පූර්ණයෙන්ම කොයිතරම්නම් මනසේ උසස් භාවයක් ඇති වෙන්න ඕනේද? ඉතින් අපිට ඒක අතකින් හිතලා බලන්න වටනවා. ඊළඟට එනවා තුන්වෙනි පැත්ත. අබ්‍රහ්මචරියම් පහය බ්‍රහ්මචාරී හෝති. ආරාචාරී විරතෝ මේතුනා ගාම ධම්මා ඉදම් පිස්ස හෝති සීලස්මින්. සාමාන්‍යයෙන් කියනවා ඉතින් ග්‍රාම්‍ය ධර්මයක්, මේ ගම්මැසියෝ කරන දේවල්. ඒ කියන්නේ බොහොම පෘථග්ජන මට්ටමක තියෙන රාම්‍ය ක්‍රියාවක් වශයෙන් ඔය මේ තුන ධර්මයේ පෙන්නනවා. ඉතින් ඒ බඳු මෛතුණයෙන් අයින් වෙලා පුළුවන් තමන්ට බ්‍රහ්මචාරීව හැසිරෙන්න. එක අතකින් මුලදී අමාරු වෙන්න පුළුවන්. ඒක තමයි ඔය උපෝසතයක් එහෙම කියලා හඳුන්ලා දීලා තියෙන්නේ. ඒ දවසකට හරි මේ ආර්යයන් වහන්සේලාගේ, දවසකට හරි මේ රහතන් වහන්සේලාගේ, මේ බුදුරජාන් වහන්සේලාගේ බඳු සීලයක් දවසකට හො සමාදන් වෙනවා. ඒ දවසක් හරි තමන් ඒ ග්‍රාම්‍ය මෛතුන ධර්මයෙන් ඈත් වෙලා ඉන්නවා. ඒක ඊළඟ දවස් දෙකක් කරලා බලනවා. කරන්න පුළුවන්ද කියලා බලනවා. ඊළඟ දවස් තුනක් කරලා බලනවා. සතියක් කරලා බලනවා. මාසයක් කරලා බලනවා. ඉතින් ඒක තමයි ටික 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 වර්ධනය වෙලා යන්නේ. ඒක තමයි පූර්ණ බ්‍රහ්මචර්යයක් බවට පත් වෙන්නේ. එතෙන්දී එක එක මට්ටම් වලින් පෙන්වන ඇත්තටම. ඒ කියන්නේ දැන් භික්ෂුන් වහන්සේලාගේ සීලය සම්බන්ධයෙන් ගත්තොත් ස්ත්‍රියක් එක සම්පූර්ණයෙන් කාමසේවණයේදීම මෛතුණයේදීම සම්පූර්ණයෙන් පරාජිකාවීම වශයෙන් පෙන්වනවා. ඒක කෙලින්ම භික්ෂුත්වයේ අහිමි වෙනවා. ඒ කියන්නේ උපසම්පදාව අහිමි වෙනවා. ආයි මේ ජීවිතේට උපසම්පදා වෙන්න බෑ. ඊළඟට තවත් පැති පෙන්නනවා සංඝාදිශේෂ වශයෙන්. එතෙන්දී කතා කරන්නේ ස්ත්‍රියක් රාගයෙන් මත් වෙලා නැත්තම් ඒ රාග රක්තව ඇල්ලුවත් එතරම් ලොකු ආපත්‍ය සිද්ධ වෙනවා. එනකොට 20 දිනකට හෙලි කරන්න වෙනවා. ඊළඟට රාගයෙන් එයාත් එක්ක මොනවා හරි අල්ලාප සල්ලාප යෙදුනොත් යම් කිසි බොහොම නොහඹිනා කතාවකට යෙදුනොත් අන්න එතනත් බරෑරුම් මට්ටමක අකුසලයක් සිද්ධ වෙනවා. අකුසලයක් කියනට වඩා එතන يعني සීලේ කැඩීමක් සිද්ධ වෙනවා. ඊළඟට තමන්ම වුණත් යම් අයථා ක්‍රම වලින් ඒ කියන්නේ කාම මේ කියන්නේ යම් ආස්වාදයක් ලබන්න ගියොත් එතනත් අන්න මේ සිල්පද නැත්තම් අවැත්සීමක් සිද්ධ වෙනවා. ඉතින් අන්න ටික ටික බුදුරජාන් වහන්සේ අර බ්‍රහ්මචර්ය පිරිසුදු කරනවා. පටන් ගන්න යන කෙලෙයින්ම අර ග්‍රාම්‍ය වෙච්ච මෛතුණෙන් අයින් වීම. ස්ත්‍රී පුරුෂයන් කරන මේ මෛතුණ ධර්මයෙන් අයින් වීම කියන්නේ ග්‍රාම්‍ය මට්ටම තමයි මුලින්ම නවත්තන්නේ. ඒ මට්ටම නවත්තලා ඒකේ අනිත් පැත්තට ටික ටික පිරිසුදු කරනවා. තව පිරිසුදු කර ගන්නවා. ඔය සත්ත මෛතුණ සූත්‍රය කියලා එහෙම කියනවා. ඒකදී එහෙම පෙන්වන මේ කොයි තරම්නම් මේක ඕලාරික මට්ටමක ඉඳලා රළු මට්ටමක ඉඳලා බොහොම සියුම් මෙවි එනවාද කියන එක හරිම පුදුමාකාර විදිහට බුදුරජාණන් වහන්සේ පෙන්ලා තියෙනවා. උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි හිතමු කෙනෙක් දැන් ඔන්න බ්‍රහ්මචාරියක් ආරක්ෂා කරනවා. නමුත් අර පරණ මතකයක් ඔන්න දැන් හිතට එනවා. අපි හිතමු දැන් කාමසේවණයේ දෙන්නේ නැහැ. නමුත් ඒ කාමසේවණයේ සම්බන්ධයෙන් සිතුවිලි Tamanke හිතට පහළ වෙනවා. රාග සිතුවිලි එනවා. එහෙම නැත්නම් කරපු කාමසේවණයන් හිතට ඇවිල්ලා මතක් කරනවා, වද දෙනවා. සමහර ලාවට ඒ වද දුන්නට අපි ඒවා අබිරමණය කරනවා. අපි ඒවෙන් සතුට වෙනවා, ආස්වාදයක් ලබනවා. ඉතින් ඒ ආස්වාදයක් ලැබීම දැන් මේ වර්තමානයේදී Taman යෙදෙන්නේ නැතුව වෙන්න පුළුවන්. නමුත් අතීතයේදී Taman යෙදීම් කරපු දේවල්, ස්ත්‍රීන් එක්ක හැසිරිච්ච දේවල් ඒවා නැවත නැවත මතක් කර කර සිහි ගන්නොමින් අන්න ආස්වාදයක් ලබනවා. අන්න ඒකත් එක්තරා අන්දමක සියුම් මෛතුන ධර්මයක් වශයෙන් පෙන්වනවා. ඊට පස්සේ දැන් සමහරලාට ඒ මට්ටමට යන්නේ ඒක Tamanට ඔන්න ඕලාරිකයි කියලා තේරිලා, ඒක බොහොම රළුයි ග්‍රාම්‍යයි කියලා තේරිලා, හැබැයි ඔන්න කවුරු හරි ස්ත්‍රියක් කතා බහ කරනවා අහල පහලක. හැබැයි ඒ හඬට කැමති, ඒ ස්ත්‍රී හඬට කැමති. කැමතිලා අන්න තම පොඩ්ඩක් ළඟට ගිහිල්ලා අහගෙන ඉන්න, ඕමනාවෙන් අහගෙන ඉන්නවා. ඒ තුලින් සතුටක් භුක්ති විඳිනවා. නැත්තම් යම් ස්ත්‍රියක් දකින්න කැමති, එයත් එක අල්ලාප සල්ලාපෙන් යෙදිලා ඉන්න කැමති. දැන් මේ අර මට්ටමේ කෙලින්ම මෛතුන ධර්මයක් මට්ටමක් නෙමෙයි මේ කතා කරන්නේ. කෙලින්ම කාමසේවණයක් නෙමෙයි. නමුත් අර ස්ත්‍රියක්ගේ කතා කිරීමේ කැමැත්තක්. එයත් එක හොඳට ඇහැට මුලිච්චි වෙලා ඇහැට මේ තියාගෙන කතා කරන්න පුළුවන් ඒ කතා කරන්න තියෙන කැමැත්ත. ඉතින් මේ වගේ අපි බුදුයන් වහන්සේ පුදුමාකාර විදිහට මේ සූක්ෂම කර කර පිරිසුදු කර කර අරගෙන ඇවිල්ලා තිනවා ඉස්සරහට. ඉතින් මේ වගේ කියලා අපි සාමාන්‍යයෙන් කාමසේවණයේ කියලා ගත්තාම ඉතින් අපි සාමාන්‍යයෙන් හිතන්නේ මේ ගැහණු පිරිමියේ දෙන මේ කාමසේවණයේ සම්බන්ධයෙන් විතරයි අපිට හිතෙන්නේ. නමුත් ඒකෙන් අයින්වීම මට්ටම, ඒ අයින් වෙච්ච බ්‍රහ්මචර්ය මට්ටම බුදුරජාන් වහන්සේ බොහොම ලස්සනට සියුම් කර කර පිරිසුදු කර කර අරගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ වගේ ඒ තව මට්ටමක්. ඒ එතකොට කාය දුෂ්චරිතය සම්බන්ධයෙන්, කාය සුචරිතය සම්බන්ධයෙන් බුදුරජාන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඊළඟට කතා කරනවා අපේ වචී දුෂ්චරිත සම්බන්ධයෙන්, වචනේ වෙන්න පුළුවන් දුෂ්චරිත සම්බන්ධයෙන්. ඒකෙන් විරමණය වීම නැත්නම් ඒකෙන් අයින් වීම සුචරිතේ බවට පත් වෙනවා. ඒකෙ පෙන්නනවා මුසාවාදම් පහය මුසාවාදා පටිවිරතෝ හෝති. ඒ කියන්නේ අන්ත කෙනෙක්ව මුලා කරන වචන පාවිච්චි කරනවා වෙනුවට පාවිච්චි නොකර ඉන්න, බොරු නොකිය ඉන්න, පටිවිරතෝ හෝති. සත්‍යවාදී අන දැන් සමන් සත්‍යයක් කතා කරනවා. සත්‍ය සන්ධෝ ඒ කියන්නේ දැන් වන්න අනිත් අය අපි ගැන විශ්වාසයක් තියන්න පටන් ගන්නවා. ඒ කියන්නේ දැන් ඒක මේ දවසකින් දෙකකින් එනව නෙමෙයි. මොකද තමන්ගේ හැසිරීම දකින, තමන්ගේ ක්‍රියාකලාපයන් තේරුම් ගන්න, තමන්ගේ වචන තේරුම් ගන්න අනිත් කෙනා දැන් ටික ටික තේරුම් ගන්නවා මේ මිනිස්සයා තමන්ට අවඩක් වුණත්, එහෙම නැත්නම් අවඩක් කිනවට වඩා තමන්ට පාඩුවක් වුණත් බොරුවක් කියන්නේ. ඕන හැටියේ තමන්ට අලාභයක් වෙනවා, පාඩුවක් වෙනවා කියලා තේරෙන හැබැයි බොරුවක් කියන්නේ. අන්න අනිත් කෙනා මේ පොඩ්ඩක් බලනවා මේ අමුතු මිනිස්සෙක්නේ. මේ තරම් මේ අනිත් අය වංචා කරනවා, බොරු කියනවා, බොරුවට නිකම් මේ කතා කරනවා, ආටෝපෙන් කතා කරනවා, අතිශයෝක්තියෙන් කතා කරනවා, මේ මනුස්සයා තියෙන දේ විතරයි කතා කරන්නේ, ඇත්ත විතරයි කතා කරන්නේ කියලා අන්න මේ මෙයා සම්බන්ධයෙන් අන්න අනිත් අය යම් විශ්වාසයක් ගොඩනගා ගන්නවා. මෙයා මට මෙයා මත මට යැපෙන්න පුළුවන්. මෙයා යමක් කිව්වොත් ඒක බොරුවක් නෙමෙයි. මේ මේ මගෙන් යමක් කඩා වඩා ගන්න නෙමෙයි මේ කියලා තියෙන්නේ. මාව රවට්ටන අදහසකින් නෙමෙයි කියලා තියෙන්නේ. කියලා අන්න අනිත් මනුස්සයාට අපි ගැන අන්න යම් විශ්වාසයක් ගොඩනගිනවා. සත්‍යවාදී සත්‍යසන්ධෝ තේතෝ. දැන් අර ට්‍රස්ට්වර්දි කියලා කියන්නේ දැන් අපිට හොඳට දැන් එයා විශ්වාස කරන්න පුළුවන්. අපි බොහොම මේ බැරළුම් දෙයක් වුණත් එයාට අපිට කියන්න පුළුවන්. අපේ රහසක් වුණත් එයාට හෙලි කරන්න පුළුවන්. මොකද අපි දන්නවා එයා මේ අපිව මේ මුලා කරන අදහසකින් නෙමෙයි දැන් මේක අහගෙන ඉන්නේ. නිකන් බොරුවට නිකන් ઈચ્છාවට නෙමෙයි මේ මූණිච්ඡාවට නෙමෙයි මෙතන මේ එයා කරන්නේ කියලා අන්න මෙයාගේ තියෙන ඒ සත්‍යවාදී ස්වභාවය, අව්‍යාජ ස්වභාවය අන්න දැන් අපිට හැඟෙන්න ගන්නවා, තේරෙන්න ගන්නවා. ඊළඟ තේතෝ පච්චයිකෝ අවිසංවාදකෝ ලෝකස්ස. ඒ කියන්නේ දැන් ඕනෝන් බිඳවන විදිහට අනිත් අයව වාද විවාදවලට පටලවන විදිහකට එහෙම මට්ටමක් නෙමෙයි තියෙන්නේ. දැන් සත්‍යයක්ම කතා කරනවා. මුසාවාදයෙන් අයින් වෙලා. ඉතින් ඒක ඊළඟ මට්ටමක් පතා කරනවා. පිසුනා වාචම් පහය පිසුනාය වාචා පටිවිරතෝ හෝති. කෙලින් මේ කේලං කියන එකකින් නවතිනවා. හේලං කියන එක නවත්තනවා. ඒක ඉතින් බුදුරජාණන් වහන්සේ හරිම ලස්සනට ඒවත් විස්තර කරනවා. ඉතෝ සුත්තාන අමුත්‍ර අක්ඛාතා ඉමේ සම්බෙහෙදාය. ඒ කියන්නේ මෙතන අහලා අනිත් තැනට ගිහිල්ලා ගින්දර දෙනවා. අපි තුන් මෙතන අපි කවුරු හරි මාක් කරලා සාකච්ඡාවක් සිද්ධ වෙනවා. ඒක අහගෙන ඉඳලා අපි තුන් ඒ කතා කරේ වෙනත් කෙනෙක් ගැන. අතින්ට ගිහිල්ලා කියනවා ආ මෙතන අරම කතා කළා, මෙතන මෙහෙම කතා කළා කියලා. අනතන ගිහිල්ලා අර මෙතන හිටිය පිටස සම්බන්ධයෙන් බිඳීමක් ඇති කරනවා. මේ කේලම් කියන කෙනා ඕක තමයි. ඊළඟට අනිත් පැත්තත් කියනවා අමුත්‍රාසුත්වා න ඉමේසං අක්ඛාතා. අතන අහලා ඉවරලා එතනදී කියපු දේවල් අයින මෙතෙන්ට කියනවා. ඉතින් සම්පූර්ණ දෙපැත්ත ගැටෙන්න ගන්නවා. ඉතින් මේක ඒ කියන්නේ ඒ මට්ටමට බුදුහාඳුර විස්තර කරලා තියෙනවා. ඉතින් අපි ගාව තියෙනවා මේ වගේ යම් යම් ප්‍රතිපදා. යම් යම් ප්‍රතිපatti තියෙන්න පුළුවන්. නමුත් අපිට තේරෙනවා නම් දැන් මේ හරහා මොකද්ද වෙන්නේ? මම අහගෙන හිටියා. නමුත් මේ අහගෙන හිටිය දේ මට ඇහුණ එක ඇත්ත, දැක්ක එක ඇත්ත. නමුත් මේක හෙඩි කිරීම තුලින්, අනිත් කෙනාට කීම තුලින්, මේකට ලක්වෙච්ච කෙනාට කීම තුලින් මොකද්ද වෙන්නේ? සම්පූර්ණයෙන් බෙහෙද බින්න වීමක් සිද්ධ වෙන්නේ. තියෙන සමගිය කඩා හිරීමක් සිද්ධ වෙන්නේ. ඒ යන රටාවට හානියක් සිද්ධ වෙන්නේ කියලා අන්න කෙනෙක් තේරුම් ගන්නවා. ඉතින් ඒ වෙනුවට දැන් එයා අනිත් පැත්ත පටන් ගන්නවා. යම් කෙනෙක් බෙහෙද බින්නලා තියෙනවා නම් අන්න එයා ඒක සමගි කරවන්නේ බෙහෙද බින්න ස්වභාවය අයින් කරන්න එයා කටයුතු කරනවා. ඉතින් ඒකත් බුදුරජාණන් වහන්සේ මෙතෙන්දි කියනවා දැන් අර සම්පූර්ණයෙන්ම මේ බෙහෙද කරන තත්වයෙන් අයින් වුණා. ඒ වෙනුවට දැන් ඔන්න සමගි කරන පැත්තට අන්න යමු වෙලා. ඒ නිසා හැම මේ ශික්ෂා පදයකම එක්තරා අන්දමකින් විරමණය වීමක්, ඒක අතහැර දැමීමකුත් කතා කරනවා. ඊට පස්සේ ඒක යෙදීමක් අපිට කරන්න පුළුවන් පැත්තකුත් කතා කරනවා. දැන් උදාහරණයක් වශයෙන් ප්‍රාණඝාතයෙන් අයින් වීම කියන එක මට්ටමක්. හැබැයි ඊළඟට එතනින් අතර නොවි අපිට පුළුවන් ද අභය දෙන්න. බය දෙනවා වෙනුවට බයෙන් මුදවන්න පුළුවන්. අසරණ වෙලා ඉන්න මට්ටමකදී එයාට මේ අපිට පිහිට වෙන්න පුළුවන්. අර සම්පූර්ණයෙන්ම අර හිංසා කළා මරණ ඝාතනය කරන මට්ටම වෙනුවට අන්න සම්පූර්ණයෙන්ම අවිහිංසාවක්, උදව් කිරීමක්, මරණයෙන් මුදා ගැනීමක්, અભේදාන දීමක් ගැන අන්න කතා කරනවා. ඊළඟට හොරකම් කරනවා, වංචා කරනවා, අනුන්ගේ දේ පැහැර ගන්නවා කියන මට්ටමින් එක මට්ටමක්. ඒකෙන් අයින් වෙනවා කියන එකක්. ඒකෙන් එහාටත් ගිහිල්ලා අන්න ඒ වෙනුවට අපේම දෙයක් අපි තවගෙනුට පරිත්‍යාග කරනවා. ඉතින් සම්පූර්ණයෙන්ම අර එකතකින් කියනවා නම් මේ කද්ද කියන්නේ සාධනීය පැත්තකුත් පෙන්ලා තියෙනවා. ඒ කියන්නේ අපේ පැත්තෙන් වෙන්න පුළුවන් දෙයක් දායක වෙන්න පුළුවන් ස්වභාවයකුත් මෙතන තියෙනවා. ඊළඟට කාම මිත්‍යාචාරය සම්බන්ධයෙන් අපි තුමු අපේ බිරිඳ, අපේ ස්වාමියා ඉක්මවලා ගිහිල්ලා අනිත් කෙනෙක් එක්ක හැසිරෙනවා කියන එක මට්ටමක්. ඉන් එහාට ගිහිල්ලා අපි ඒ ග්‍රාම්‍ය මට්ටම් වලින්, ග්‍රාම්‍ය ධර්ම වලින් ඈත් වෙලා ඉන්නවා. තවත් කෙනෙක්ගේ කාම වස්තුවක් ආරක්ෂා කරලා දෙනවා. ඒක මේ දූෂණය කරනවා වෙනුවට තවත් කෙනෙක්ගේ කාම වස්තුවක් ආරක්ෂා කරලා දෙන මට්ටමක් දක්වා අන්න යන්න පුළුවන්. මේකේ අර සාධනීය පැත්තක් එතකොට මේ ශික්ෂා පදවලදී පෙන්වනවා. ඊළඟට මුසාවාදයේ පැත්තනොත් බුරු කියලා මේ රවට්ටනවා වෙනුවට හැමතිස්සෙම සත්‍යෙම කතා කරන්න උත්සාහ කරනවා. එතකොට ඒ අපේ පැත්තෙන් එතන සාධනීය පැත්තක් තියෙනවා. සත්‍ය කතා කරනවා කියන එකේදී අනිත් කෙනා තුළ නිවැරදි අවබෝධයක් ඇති වෙන්න කතා කරනවා කියන එකේදී සාධනීය පැත්තක් තියෙනවා. එතකොට පිසුනා වාචයක් වාචාවෙන් අයින් වෙලා, ඒ කියන්නේ කේලම් කියන එකෙන් අයින් වෙලා, ඒ වෙනුවට සම්පූර්ණයෙන්ම මේ බෙහෙද වෙලා ඉන්න පිරිසක් සමගි කරන්න කතා කරනවා. කොයි තරම්නම් ඒ කියන්නේ පැති දෙකක් බුදුරජාණන් වහන්සේ පෙන්ලා තියනවාද. ඒකයි ඒ කියන්නේ කාය දුෂ්චරිතයෙන් වචී දුෂ්චරිතයෙන් මනෝ දුෂ්චරිතයෙන් ඈත් වෙනවා කියන එක එකක්. ඊළඟට කාය සුචරිතයේ යෙදෙනවා, වචී සුචරිතයේ යෙදෙනවා, මනෝ සුචරිතයේ වෙනවා යෙදෙනවා කියන එක සම්පූර්ණයෙන්ම එතකොට අපේ පැත්තෙන් වෙන්න පුළුවන් කුසල පැත්තක්. කුසල පක්ෂයක් කරන්න පුළුවන් පක්ෂයක්. කයින් කරන්න පුළුවන් දෙයක්, වචනයෙන් කරන්න පුළුවන් දෙයක්, මනසින් කරන්න පුළුවන් දෙයක්. එතකොට මෙතන පිසුනා වාචායකයේදී කතා කරනවා ඉති බින්නානම් බින්නානම් වා සන්ධාත. අන්න බින්දිලා තිබිච්ච පිරිසක් අන්න එකතු කරනවා සන්ධාතයක්. සහිතානම් වා අනුප්පදාත. හොඳට සමගි වෙලා ඉන්නවා නම් කවුරු හරි හොඳට සමගි සම්පන්න වෙනවා නම් ඒකට ප්‍රශංසා කරනවා. ඊළඟට සමග්ගා රාමෝ. අන්න සමගි භවයේ සතුට වෙනවා. සමග්ග රතෝ. ඒකට මැරිලා කටයුතු කරනවා. සමග්ග නන්දි. ඒකෙන් සතුටක් උපදව ගන්නවා. සමග්ග කරණී. අන්න සමගි කරෝනෝ. බේද බින්න වෙලා ඉන්න පිරිසක් දැකලා අන්න තම මැදිහත් වෙලා අනේ මේ මිනිස්සු මේ අනකොටා ගන්නවා. ඕනෝන්ට කේලම් කියා ගන්නවා. මේ මුඛ සැතින් මේ ගලන්ව හානි කර ගන්නවා. කටේ තියෙන කෙටේරියෙන් මේ ඕනෝන්ගේ රිදව ගන්නවා. ඒ වෙනුවට බට බැරිද පොඩ්ඩක් මේ මිනිස්සුන් සමගි කර ගන්න. මේ මිනිස්සුන් එක වහලක් කැටට එක කොඩියක් කැටට ගන්න මට බැරිද කියලා අන්න සම්පූර්ණයෙන්ම සාධනීය පැත්තකට ධනාත්මක පැත්තකට අන්න කල්පනා කරනවා. ඒ කල්පනා කරලා අන්න සමගි කරන පැත්තකින් කටයුතු කරනවා. ඉන්න කතා කරනවා පරුසං වාචම් පහය පරුසාය වාචා පටිවිරතෝ හෝති. ඒ කියන්නේ දැන් අනිත් කෙනෙක්ගේ හිත රිදෙන, හිත රළු බවටපත් වෙන බොහොම අක්‍රෝෂ මට්ටමක්, රළු මට්ටමක් ඒ පරුස වචන පාවිච්චි කිරීමෙන් අයින් වෙලා කටයුතු කරනවා. ඊළඟට යාසා වාචා නේලා කන්න සුඛා ප්‍රේමණීයා හදයංගම පෝරි බහුජන කන්තා බහුජන මනාපා. මේ කොයි තරම්නම් බුදුරජාන් වහන්සේ මේක සියුම් කළා තියෙනවද? කොයි තරම්නම් මේක අපිට හිත කාවදෙන විදිහට මේක ප්‍රකාශ කරන්න උත්සාහත් වෙලා තියෙනවද කියනවා නම් ඒ පරුෂ වචන රළු වචන පාවිච්චි කරනවා වෙනුවට අන්න බොහොම කනට මිහිරි වචනයක් කතා කරනවා. ඊළඟට ප්‍රේමණීයා අනිත් කෙනාගේ අනිත්‍යාගේ එයාගේ හෘදයට දැනෙන හදයංගම බොහොම හදවත සමීප විදිහට වචනයක් කතා කරනවා. බොහොම ප්‍රේමණීය වචනයක් කතා කරනවා. බහුජන කන්තාන බොහෝ දිනකට අහන්න ප්‍රිය වූ දෙයක් කතා කරනවා. බහුජන මනාපා බොහෝ දිනෙකට මනාප වූ දෙයක් කතා කරනවා. අර රළු මට්ටම පරුෂ මට්ටම වෙනුවට දැන් හාත්පසින්ම වෙනස් මට්ටමක්. හාත්පසින්ම හොඳ මට්ටමක් දක්වාන අරගෙන ගිහිලා තියෙනවා. ඊළඟට සම්පප්පලාපය ගැනත් කතා සඳහන් කරනවා. සම්පප්පලාපම් පහය සම්පප්පලාපා පටිවිරතෝ හෝති. කාලවාදී, භූතවාදී, අත්ථවාදී, ධම්මවාදී, විනයවාදී. ඔන්න කතා කරන්න පැත්ත පෙන්නලා තියෙනවා. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් ඔහේ වල්පල් දොඩෝ දොඩෝ ඉන්න ඔහේ කාලේ කාදමමින් ඉන්න මොනවා හරි කියනවා. එක්කෝ සාමාන්‍ය ඉතින් දහමේ පෙන්නනවා දෙතිස් කතාවක්. ඉතින් මේ දෙතිස් කතාවේ යෙදිලා ඉන්න අපි සමහරවිට හරි කැමති. කට්ටියක් එකතු වෙනවා මොනවා මොනවා හරි කියනවා. ඒකටම ඉතින් හරියන්න මොනවා මොනවා හරි ඉතින් ළඟත් තියාගන්නවා රත් වෙවි. තව තවත් මත් වෙවි. ඒවා එක්කම කතා කරනවා. සෑහෙන කාලේ කාදමනවා මේ අනවශ්‍ය කතාවන් වලට. ඉතින් මෙතෙන්දී ඒකේ අනිත් පැත්තක් පෙන්නනවා කාලවාදී. කාලය දැනගෙන විතරක් ඇත්ත උනත් කතා කරනවා. දැන් ඇත්ත උනත් අකාලයේදී කිව්වොත් සමහරට හානි වෙන්න පුළුවන්. නමුත් ඒ නිසා තමන් කල්යල් බලලා තමයි ඇත්ත උනත් ප්‍රකාශ කරන්නේ කාලවාදී. ඊළඟට භූතවාදී. තියෙන දෙයකින්මයි කතා කරන්නේ. මේ නොපෙනෙන දේවල්, නොවෙච්ච දේවල් නෙමෙයි ඇත්ත වශයෙන් යථාභූතයක් වශයෙන් තියෙන දෙයක් ගැනමයි කතා කරන්නේ භූතවාදී. ඊළඟට පෙන්නනවා අත්ථවාදී. අර්ථවත් දෙයක්මයි කතා කරන්නේ. කිසිම අනර්ථවත් දෙයක් කතා කරන්න යන්නේ නැහැ. අර්ථවත් දෙයක්ම කතා කරනවා. දැන් අනර්ථවත් දෙයක් කිසිම වැඩකට නැති දෙයක් කතා කිරීම තමයි සම්ප්‍රප්පලාපය කියන්නේ. ඒතර මේකේ සම්ප්‍රප්පලාපයෙන් අයින් වෙලා අත්ථවාදී කියවහම අර්ථවත් දෙයක්ම කතා කරන ස්වභාවයක් තියෙනවා. අත්ථවාදී. ධම්මවාදී. අන්න ධර්මානුකූල දෙයක් කතා කරනවා ධම්මවාදී. ඊළාට විනයවාදී. විනයට අදාළ දෙයක් කතා කරනවා. තමන්ගේ හැසිරීමට අදාළ දෙයක්, සීලයට අදාළ දෙයක්, තව හික්මීමට අදාළ දෙයක් අන්න කතා කරනවා. ධම්මවාදී, විනයවාදී. නිධානවතින් වාචම් භාසිතා හෝති. දැන් මේ කතා කරන වචනයන් පාසා බුදුරජාණන් වහන්සේ කොයි තරම්නම් එහාට ගිහිලා තියෙනවද කියනවා නම් කියනවා මේ අනිත් කෙනාට දැනෙන්නේ අනේ මේ මනුස්සයන් නිධානයක් පෙන්නෝ වගේ දෙයක් නේ මට මේ කියලා දුන්නේ. මට මෙතෙක් මේ අවදි වෙලා මේ මං තේරුම් අරගෙන තිබුණ නෑ. මට මේ මනුස්සයා මේ නිධානයක් පෙන්නෝ වගේ වචනයක් නේද මේ කිව්වේ කියලා අනිත් කෙනාට හිතන මට්ටමකින් අන්න වචනයක් කතා කරනවා. කොයි තරම්නම් අපිට මේ වචනය හරි පැත්තට හරවන්න පුළුවන්ද? කාලේන සාපදේශම් පරියවත් පරියන්තවතින් අත්ථ සහිතං. ඉතින් ආ බොහොම අර්ථ සහිත වූ දෙයක් කතා කරනවා. ඉතින් මේ විදිහට ඒ කියන්නේ වචී සුචරිතය අපි වචී දුස්චරිතයෙන් අයින් වෙලා වචී සුචරිතේ එනකොට බුදුරජාන් වහන්සේ බොහෝම සියුම් කරමින් බොහෝම ප්‍රණීත කරමින් ඒ වචනය හසුරවන ආකාරය මතක් කරලා දීලා තියෙනවා. එතකොට කාය දුස්චරිතයෙන් අයින් වෙලා කාය සුචරිතයක යෙදෙනවා. වචී දුස්චරිතයෙන් අයින් වෙලා වචී සුචරිතයක යෙදෙනවා. හරි මනෝ දුස්චරිතේ වශයෙන් මිත්‍යා දෘෂ්ටි වෙන්න පුළුවන් අවිජ්ජාවක් එන දැඩිම ලෝභයක් අනුන්ගේ දෙයක් කඩා වඩා ගන්න තමුන්ගේ දෙයකින් සතුට වෙන්න හිතන බොහොම දැඩි ලෝභයක් මට්ටමක් ඊළඟට මේ දැඩි ව්‍යාපාදයක් මට්ටමක් ඔය කාය දුෂ්චරිතය සම්බන්ධයෙන් කතා කරනවා ඒක වෙනුවට අනුත් කිනාට මෛත්‍රියක් අනුත් කිනා කෙරෙහි එක්තරා අන්දමක සුහදශීලීත්වයක් සහනශීලීත්වයක් ඊළඟට අනිත් කෙනාගේ තියෙන දෙයක් ගැන ලෝභයක් ඇති කර ගන්නවා වෙනුවට අනේ මේ මනුස්සයට යමක් තියෙනවා මටත් මේ මට නැති වුණාට මට බැරි දේ අනුත් කෙනාට සතු දෙයින් මටත් සතුටක් ලැබී ඇති කර ගන්න. මුදිතාවක් ගැන හිතේ ඇති කර ගන්නවා. සම්පූර්ණ අර ව්‍යාපාදයක් අභිජ්ජාවක් වෙනුවට අනිත් කෙනෙක්ගේ තියෙන සම්පත දිහා බලලා සතුට වෙන්න පුළුවන් හැකියාවක්. ඊර්ෂ්‍යාවක් ඇති කර ගන්නවා වෙනුවට එයාත් සැප විඳිනවා අනේ මේ මනුස්සයා සැපක් විඳිනවා නේද? එයා කරපු යම් කිසි කුසලයක් භුක්ති විඳිනවා නේද කියලා අපිට සතුට වෙන්න පුළුවන් ගතියක්. මුදිතාවක් පහළ කර ගන්නවා කියන හරිම මාරි. සාමාන්‍යයෙන් අපේ හිතේ ඊර්ෂ්‍යාවක් පහළ වෙන්නේ යම් කිසි මට්ටමක ඉන්න කෙනෙක්ව එතනින් පහළට ඇදලා දාන්න කකුලෙන් අදින ගතියක් තමයි සාමාන්‍යයෙන් පහළ වෙන්නේ. නමුත් ඒකට යට වෙන්නේ නැතුව ඒක මේ ක්ලේශයක් කියලා තේරුම් අරගෙන ඒක මේ තිරස්චීන ගතියක් කියලා තේරුම් අරගෙන මනුස්ස ස්වභාවයක් හිතේ ඇතිර ගන්නවා කියන ලේසි නෑ. එතෙන්දී අපි සම්පූර්ණයෙන්ම මේ අපේ ඇතුලේ තියෙන මේ සට මායාවී ගති අභිභවා ගිහිල්ලා ඒවට අහු වෙන්නේ නැතුව අපිට පුළුවන් ද තවත් කෙනෙක්ගේ සතුටක් දැකලා සතුට වෙන්න. තවත් කෙනෙක්ගේ සම්පතක් දැකලා සතුට වෙන්න. තවත් කෙනෙක්ගේ කුසලතාවයක් දිහා බලලා සතුට වෙන්න. තවත් කෙනෙක්ගේ සැපයක් දිහා බලලා සතුට වෙන්න. ඉතින් ඒක තමයි මුදිතාව කියලා පෙන්වන්නේ. ඉතින් අ බුදුරහන්වරුව පෙන්වන පැතිවල ඊටාම සියුම් අර්ථ ඡායාවක් තියෙනවා. ඊටාම සියුම් වර්ධනය කරන්න ගතිගුණ තියෙනවා. ඇත්තටම අපි උත්තරී ධර්ම නැත්නම් උත්තරී මනුෂ්‍ය ධර්ම ගැන අපි කතා කරනවා. ධ්‍යාන මාර්ගඵල ගැන කතා කරනවා. නමුත් අපි ගාව මේ ඇති කරගන්න ඕන සරල මනුස්සකම නැත්තම් අපි මිනිස්සු වෙලා නැත්තම් අපි කොහොමද අපි මේ උත්තරී මනුස්ස ධර්ම ගැන කතා කරන්නේ? අපි සත්තු මරමර කොහොමද උත්තරී මනුස්ස ධර්ම ගැන කතා කරන්නේ? අපි හොරකම් කර කර කොහොමද උත්තරී මනුස්ස ධර්මයන් ගැන කතා කරන්නේ? අපි සම්පූර්ණයෙන්ම කාම මිත්‍යාචාරයේ යෙදෙමින් කොහොමද උත්තරී මනුස්ස ධර්මයක් කතා කරන්නේ? අපි බොරුවක් කියමින් වංචා කරමින් උත්තරී ධර්ම මනුස්ස ධර්ම ගැන කතා කරන්න පුළුවන්ද? අනිත්‍යව භේද බින්න කරමින් කේලම් කියමින් අපිට පුළුවන් උත්තරී මනුස්ස ධර්ම ගැන කතා කරන්න. ඉතින් ඒ නිසා අපිට හිතලා බලන්න වටිනවා. අපි භාවනා කරනවා වෙන්න පුළුවන්. අපි වෙන වෙන බොහොම ඉහළ අභිප්‍රායන් අපි ගාව තියෙනවා වෙන්න පුළුවන්. නමුත් අපි එතෙන්ට යන්න කලින් මේ තියෙන සරල මනුස්සකම බුදුරජාන් වහන්සේ පෙන්වන මේ සීලය, මේ චූල සීලය අපි ගාව ඇති කරගන්න සිද්ධ වෙනවා. ඉතින් ඉන් එහාට ගිහිලා බුදුරජාන් වහන්සේ මජ්ක්‍ධිම සීලයක්, උත්‍ෘෂ්ඨ සීලයක් පෙන්වනවා. දැන් මේ ඊටාම ප්‍රබලම මට්ටමකින් ඇත්තරම මේ මට්ටමවත් අපි මිනිස්සේ වශයෙන් අපි ගාව ඇති කරගන්න සිද්ධ වෙනවා. පංචශීල වශයෙන් සාමාන්‍යයෙන් ගිහියන්ට පෙන්ලා දෙනවා. ඒ නිසා මේ පංචශීල මට්ටම, මේ කතා කරන මේ චූල සීලය ඇත්තරම අපි තුළ මිනිස්සෙන් වශයෙන් ඇති කරගන්න සිද්ධ වෙනවා. ඉතින් මම හිතනවා අදට මේ කාය දුස්චරිත, වචී දුස්චරිත, මනෝ දුස්චරිත, ඒකෙම අනිත් පැත්ත කාය සුචරිත, වචී සුචරිත, මනෝ සුචරිත සම්බන්ධයෙන් මේ සාකච්ඡාවට යම් මේ පිවිසීමක් සඳහා මේ කරුණු ටික ප්‍රමාණවත් කියලා. ඉතින් යම් සිනුකට මේ කියපු දේවල් සම්බන්ධයෙන් හරි මේ මාතෘකාව සම්බන්ධයෙන් හරි මේ සාකච්ඡාවට එකතු කරන්න යමක් තියෙනවා නම්, එහෙම නැත්නම් මේ කියපු දේවල් සම්බන්ධයෙන් ගැටලු තියෙනවා නම් ඉදිරිපත් කරන්න කියලා මම මතක් කරනවා. ඔක්කොම නිකන් ඩිම් වෙලා වගේ ඉන්නවා. මොකද මේ
සමාජයේ ජීවත් වෙන්නේ යක්ෂ අවස්ථාවේදී අපිට ඒ කියන්නේ වංචනික පුද්ගලයන් ගැනම ඒ අවස්ථාවේදී අපි අමාරුයි මුසාවත්
කියන්නේ නෝ. ඔව්.
මොකද ඒ ආයේ තියෙන අර කරදරයෙන් ඒ අර තියෙන ඒගොල්ලන්ගේ වංචනික කමට අහු නොවී අපිට බේරෙන්න
ඒ අවස්ථාවකදී මේ වගේ අවස්ථාවකදී මොනවද වෙන්නේ? ඔය ඒක තමයි. ඉතින් ඒ වගේ තැන්වලදී ඉතින් ඇත්තටම يعني අපි වංචාවක් කරන්නේ නැතුව අපි එතනින් ගැලවෙන්න නුවණ පාවිච්චි කරන්න තමයි තියෙන්නේ. ඒකටකින් එතෙන්ට يعني අපි වංචාවක් කරනවා කියන වචනේ වෙනුවට උපායශීලී වෙන්න වෙනවා. උපායශීලී වෙන්න මේ මිනිස්සයා අන්දන්නේනවා කියලා තේරෙනවා. අපිව රවට්ටන්නමයි මේ එන්නේ. අපිව මේ සම්පූර්ණයෙන්ම රවට්ටලා යමක් කඩා වඩා ගන්නයි එන්නේ කියලා තේරුණා නම් එතනින් කොහොමද ඉස්සලා යන්නේ? එයාට ප්‍රතික්‍රියාවක් දක්වලා එයාට වංචා කරනවා වෙනුවට එයාට වංචාවක් අපි කරන්නේ නැතුව ඒ වෙන්න ඉඩ ඒ කියන්නේ මේ ඒ සිදුවීම වෙන්න ඉඩ නොදී අපි ගැලවෙන්නේ කොහොමද? නෑ ඒක තමයි. ඇත්තටම ඒක තමයි සාමාන්‍යයෙන් කියන්නේ දැන් අපි කියන්නේ ධාමේ අර සූක්ෂම මට්ටම් ගැන කතා කරද්දී එතකොට තමයි ඇත්තටම තේරෙන්නේ කොහොමද මේ වගේ සූක්ෂම මට්ටමක් ගිහිවි ඉඳලා ආරක්ෂා කරන්නේ. ඒකම තමයි ඇත්තටම. ඒකයි අර සාමාන්‍යයෙන් කියන්නේ මේ ගරා වාසෝ කියලා කියන්නේ ගරා වාසෝ රාජපතෝ කියලා කියන්නේ. මේක මේ සාමාන්‍ය ගිහි ජීවිතය කියන එක බොහොම මේ ව්‍යාකූලයි. බොහොම ඒ කියන්නේ ඉතාම පිරිසුදු මට්ටමකින් සීලයක් ආරක්ෂා කරන්න අමාරුයි කියලා ඉතින් කියනවා. හැබැයි පංචශීල මට්ටම කියන එක නම් කරන්න පුළුවන් කියලා හිතනවා. ඒ කියන්නේ මොකද එතෙන්දී ආ කියන්නේ විරති මට්ටම කරන්න පුළුවන්නේ. අපි තුම ප්‍රාණඝාතයෙන් අයින් වෙලා ඉන්නවා කියන එක කරන්න පුළුවන්. හොරකම් නොකර ඉන්නවා කියන එක කරන්න පුළුවන්. කාමීත්‍යාචාරයක නොයේදී ඉන්නවා කියන එක කරන්න පුළුවන්. බොරුවක් නොකියා ඉන්නවා කියන එක අපි උත්සාහ කළොත් කරන්න පුළුවන්. ඉතින් රාරක්කු නොබී ඉන්නවා කියන එක කොහොමත් කරන්න පුළුවන්. ඒ නිසා අපි කියන්නේ ඒ මට්ටමින් තමයි පටන් ගන්න වෙන්නේ. අපිට එකපාරටම සූක්ෂම මට්ටමක් ගැනම හිතන්න බෑ. අපි ඉන්නේ බොහොම ආගාධයක නම් සම්පූර්ණයෙන්ම වල්මත් වෙලා නම් ඉන්නේ අපිට මේ ඉතාම උත්‍ෘෂ්ඨ මට්ටමක් එකපාරට හිතන්න බෑනේ. අපි ඒ නිසා ඉන්න වලින් ගොඩ එන්න ඕනේ එක අඩියක් හරි. නේද? එතන ඉඳලා ඊළඟ මට්ටමට යන්න ඕනේ. නිකන් පියවරෙන් පියවර පිරිසුදු වෙමින් යන පාරක් තමයි තියෙන්නේ. අපි එකපාරටම ඉතාම උත්‍ෘෂ්ඨ මට්ටමක් ගැන හිතන්න ගියොත් අමාරුයි. දැන් උදාහරණයක් වශයෙන් අපි හිතමු අපි කියන්නේ කාමිත්‍යාචාරයේ දෙනවා අරවා මේවල ඔක්කොම කරනවා. නමුත් ඒකෙන් අයින් වෙන්න ඕනේ කියලා හිතලා ඒ කියන්නේ ඒක නවත්තුවා. හැබැයි ඒ වෙනුවට අපිට යම්කිසි සතුටක් ජනනය කරන වෙන ක්‍රම තියෙනවානේ. උදාහරණයක් වශයෙන් ඕන අපි සින්දු අහලා දැන් සතුට වෙනවා. චිත්‍රපටි බලලා සතුට වෙනවා. ඒක අර කාමිත්‍යාචාරයේ තරම් දරුණු නෑ. අරක බොහොම ඕලාරිකයි. අරක බොහොම පෞසුද්ධ වෙනවා. බොහොම අපාගාමී අකුසලයක්. නමුත් මෙතන අපි හිතමු මේකෙත් අකුසල්ම තමයි. හැබැයි අරිට වඩා අරිට සාපේක්ෂව මේක හොඳයි. එහෙනම් චිත්‍රපටි බලලා දැන් සතුට වෙනවා. දැන් ඔන්න සින්දු අහලා සතුට වෙනවා. සංගීත සම්දර්ශන බලන්න කියලා සතුට වෙනවා. කාමිත්‍යාචාරය දෙන්නේ නැහැ. අන්න මේකට මේක පාවිච්චි කළා අරක අතහැරියා. මේක අඩේ කරගෙන අරක අතහැරලා දැම්මා. ඊට පස්සේ දැන් අරක දැන් නොකරින් දැන් යන්න දැන් තමන්ගේ හිතේ ඇතිවන යම්කිසි හික්මීමක් ශික්ෂණයක් නේද? ඒ ඕලාරික මට්ටම ඒ ග්‍රාම්‍ය මට්ටම දැන් නැහැ. ඒ වෙනුවට ඊට වඩා පොඩ්ඩක් උඩ මට්ටමක් තියෙන්නේ. අපිදුම දැන් ඔන්න දැන් සංගීත සම්දර්ශන බලබල හිටියා, චිත්‍රපටි බලබල හිටියා, ඕක හිටියේ මිනිස්සයා දැන් ඒකට යන්නේ නැතුව ඔන්න ගෙදර ඉඳන් විතරක් ඉන්නවා. ගෙදරට ගෙනල්ලා CD එකක් දාලා අහනවා. සංගීත සම්දර්ශනෙට ගිහිල්ලා dance කළා මේ බීලා හද වෙච්ච එකේනා ඒකට යන්නේ නැහැ දැන් නිකන් ගෙදෙට්ට වෙලා තනියෙන් යන්න සින්දුවක් අහනවා දැන් එක අතකින් වෙලාව අඩුවක් නේ තියෙන්නේ නේද සියුම් වීමක් තියෙන්නේ ඒ නිසා අපි සම්පූර්ණයෙන් හිතුවොත් නෑ දැන් මම සම්පූර්ණයෙන්ම නැච්ච ගීත වාදිත විසූක දස්සන වාලා කියලා එතෙන්ට අර මට්ටමේ හිටිය කෙනෙක් අතෙන්ටම එක පාටම දවසෙන් කරන්න ගියොත් නම් හිත පැන්න ඒ කියන්නේ අමාරුයි එහෙනම් පොඩ තමයි මේක අපි මේ සියුම් කරලා ගන්න වෙන්නේ ඉතින් ඒ නිසා අපි ටිකක් ඉතින්ද උපක්‍රමශීලී වෙන්න වෙනවා කොහොමද ඒ කියන්නේ දැනටනම් මං ඉන්නේ සම්පූර්ණයෙන්ම ආගාධයක ඒ මට එක පාටම බෑ මේ අහසට යන්න. යන්තම් මේ මඩෙන් ගොඩ එන්න මට්ටමක් මුලින් හදන්න වෙනවා. ඊට පස්සේ ඊළඟ පියවර ඊට වඩා පිරිසුදු වෙන මට්ටමක් ඊළඟට හදන්න වෙනවා. ඊළඟට මඩ ටික හොද ගන්න මට්ටමක් ඊළඟට හදන්න වෙනවා. නේද? අන්න ඒ වගේ තමයි තියන්න වෙන්නේ.
මනෝවිචර්ක
ඊට වඩා බලවත් ලෙස අපිට බලපවත්වන ඒක ඇත්තම සීලයෙන් හදන්නම අමාරුයි. ඒ කියන්නේ ඇත්තම කයයි වචනයයි තමයි සීලෙන් හික්මවන්නේ. මනසේ තියෙන දුෂ්චරිත ස්වභාවය තමයි බහනාවකින් හදන්නේ. ඉතින් මනස තමයි මුල් වෙන්නේ. හැබැයි ඒකට කියන්නේ කයයි වචනයයි හික්මව ගන්න නැතුව හරි අමාරුයි මේ මනස හදන්න. ඉතින් මනස හැදෙන්න අපි තව තව මේ කාය දුෂ්චරිතයේ අයින්වීමක් වචී දුෂ්චරිතය අයින්වීමක් සිද්ධ වෙනවා. ඉතින් අර එක දැන් හිතන්න අපි සම්පූර්ණයෙන්ම මේ වල්මත් වෙච්ච සම්පූර්ණයෙන්ම මේ කැලේකින් අරන් ආපු අලියෙක් හරි මීහරකෙක් හරි ඉන්නවා නම් අපිට එක පාටම ඌව උගේ ඇඟට නැගලා උගෙන් වැඩක් ගන්න බෑ. ඌව මෙල්ල කරගෙන අපිට වැඩක් ගන්න බෑ. ඌව ඉස්සෙල්ලා দমনේ කරන්න වෙනවා නේද? යම් පමණක ඌව හීලා කරගැනීමක් සිද්ධ වෙනවා. ඉතින් ඒක තමයි වැටක් ගහලා ඌට යන්න නොදී ආයිත් කැලේට යන්න නොදී ඌට යම් සීමාවක රඳව ගන්නවා. ඌ හැමයි පෙරලි ගන්නවා. අනිවාර්යයෙන්ම මෙහෙට දුවනවා වැට කඩා ගන්න හදනවා. සෑහෙන පෙරලි ගන්නවා. නමුත් අපේ වැට ශක්තිමත්. ඒක තමයි මේ සීල සීල කියලා කියන්නේ. සීලෙන් දැන් අපි හිත තාම දැවෙනවා. හිතේ තාම දැන් සතා මරන්න හිතෙනවා. පලි ගන්න හිතෙනවා. බොරුව කියන්න හිතෙනවා. වංචාවක් කරන්න හිතෙනවා. හොරකම් කරන්න හිතෙනවා. හැබැයි මේ හිතින් මට්ටමින් තාම දැවෙනවා. හිතේ ඇතුලේ ද්වේෂේ, රාගේ ඔක්කොම දිනනවා. හැබැයි නොකර ඉන්නවා. කයින් නොකර ඉන්නවා. වචනෙන් නොකර ඉන්නවා. ඉතින් ඒ වීතික්‍රම මට්ටම තමයි අපි සීලයෙන් සාමාන්‍යයෙන් හික්ම ගන්න. ඉතින් එතනින් නතර වෙන්න කියලා බුදුහාඳුර කියන්නේ. ඉන් එහාට යන්න වෙනවා අනිවාර්යයෙන්ම. දැන් Tamanට තේරෙනවා මේ කොච්චර මේ කරත් මම දැන් ඔන්න හත්තු මරන්නේ නැහැ. මේ පාගේ දුමාකාර ද්වේෂයක් හිතේ තේනවනේ. මම දැන් කාමසේවණයේ දෙන්නේ නැහැ. නැත්තම් කාම මිත්‍යාචාරයේ දෙන්නේ නැහැ. උනාට පුදුමාකාර රාගයකින් මාව දැවෙනවානේ. අන්න Tamanට තේරෙන්න ගන්නවා. දැන් ඉස්සෙල්ලා කරේ හිතන්න දැන් කාම මොකක්ද හරි මේ තමයි රාගේ මතුන ගමන් Taman ගියා ඔන්න දුරුත මට්ටමකට. තමන් ගියා කාමසේවණයකට දැන් හිතන්න තමන්ට තේරෙන්නේ නැහැ මේ දෙවිල්ල. ඇතුලේ තියෙන මේ දවන ගතිය තමන්ට තේරෙන්නේ නැහැ. නමුත් ඒ වෙනුවට දැන් අන්න කාමිත්‍යාචාරයෙන් නොයේදී ඉන්නකොට තමන්ට තේරෙන යකෝ මේක ඉවසන්න බෑනේ පුදුමාකාර දෙවිල්ලක්. පුදුමාකාර ද්වේෂයක්, පුදුමාකාර රාගයක් නේ මගේ හිතේ තියෙන්නේ. බැරිද මට මේක අයින් කරගන්න? බැරිද මට මේ තියෙන දෙවිල්ලෙන් අයින් වෙන්න? මේ දවන ගතියෙන් අයින් වෙන්න කියලා අන්න තමයි ටික අන්න සමාධි පැත්තකට හැදෙන්නේ. ටික ටික හිත හික්මවන්න නැත්නම් ඒ පරිඋත්ථාන කෙලෙස් නීවරණ මට්ටම අයින් කරගන්න සමනය කරගන්න අන්න කෙනෙක් භවනාවට පෙළඹෙන්න වෙනවා. සමතේකින් සාමාන්‍යයෙන් කරන්නේ පරිඋත්ථාන කෙලෙස් අයින් කර ගැනීමක්. අයින් කර ගැනීමක් කියන්නේ පොඩ්ඩක් තැම්පත් කරලා තියාගන්න. යම් කිසි ශාන්ත ස්වභාවයක් තත් කරගන්න. නමුත් ඒත් ඉතින් සාර්ථක නැහැ. ඉතින් තයි ඊළඟට තමයි ඊළඟ මට්ටමට යන්න වෙන්නේ අනුසේ කෙලෙස් ප්‍රහාණය කරන්න. විපස්සනාවට යන්න තියෙන. කියන්නේ බුදුහාමුදුරුවෝ ඒ කියන්නේ එක්තරාන්දමකින් බොහොම ක්‍රමානුකූල ප්‍රතිපදාවක් තමයි පෙන්වන්නේ. මිකනේ අපිට එකපාරටම අනුසය කෙලෙස් සයින් කරන්න බැහැනේ. ඉතාම සූක්ෂමයි. ඉතින් මේ මට්ටමට එන්න නම් අපි දැන් අපිටම අපිට බොහොම අපවිත්‍ර වෙලා තියෙන වතුර ටිකක් තියෙනවා නම් මේකේ තියෙන මේ මයික්‍රෝන් ගානක මේ ඩස්ට් එකක් ගැන කතා කරලා වැඩක් නැහැ. මේකේ දැනටත් මේ ගල් තියෙනවා, බොරළු තියෙනවා, මඩ තියෙනවා, ඔක්කොම තියෙනවා. ඒ වගේ තියෙද්දි අපි මේ මයික්‍රෝන් ගාන එකක් අයින් කරනවා කියන්නේ කතා කරලා වැඩක් නැහැ. ඉතින් අපි ඊට වඩා මේ ගල් ටික අයින් කරන්න, බොරළු ටික අයින් කරන්න, මඩ ටික අයින් කරන්න මේ ඊට වඩා සරල, يعني මේ රළු මට්ටමකින් ඒ ටික අයින් කරගන්න සිද්ධ වෙනවා. ඊළඟට තමයි ඊළඟ මට්ටමකින් මේ පිරිසිදු කරන්න, ෆිල්ටර් කරන්න යන්න වෙන්නේ. ඊට ඒක පිරිසිදු කරාට පස්සේ තමයි ඊටත් වඩා පිරිසිදු කරගන්න යන්න වෙන්නේ. අන්තිමට තමයි ඉතින් අපි හිතමු ඔන්න බැක්ටීරියා මනම් දිනනවා නම් ඒ ටිකත් අයින් කරගන්න වෙන්නේ. අන්න ඒ වගේ තමයි අපේ හිතෙත් ඒ ඕලාරික මට්ටම තමයි ඉස්සෙල්ලා නවත්ත ගන්න. රළු මට්ටම තමයි ඉතල මේ නවත්ත ගන්න. ඒකට ඉතින් එක පැත්තක් ඉතින් අපි මේ කතා කරේ ඉතින් ඒකට තව ඉන්ද්‍රිය සංවරයේ පැත්තෙන් ඔයනුත් ඉතින් උදව් කරන්න වෙනවා. ඒ කියන්නේ ආයේ මේ එලියෙන් එන කුණු ලෝඩ් එක අයින් කරගන්න නවත්ත ගන්නවනේ. අපි මේක සුද්ධ කරාට වැඩක් නැහැ. ආයේ මේ ටික ඔක්කොම ගහගෙන එනවනම් ඇතුළට. ඉතින් මේ එන්න තියෙන ටික වළක්ව ගන්නත් වෙනවා. ඉතින් එතන තමයි ඉතින් හරි ඒ කියන්නේ ලොකු යුද්ධයක් මෙතන තියෙන ඇත්තටම බැලුවහම. ඒ කියන්නේ අපි දැන් යුද්ධ දිනාගෙන ගියාට අපි හිතමු අපි බොහොම දක්ෂයි අපි ගිහිල්ලා තැනක් අල්ලගත්තා. හැබැයි තායිත් අපි අහක බලනකන් ඉඳලා අපි නිදාගත්ත ගමන් ඒලා ආය අරුන් ආලා අල්ලගන්නවා. එහෙම වැඩක් නැහැ නේ කවදාවත් දිනන් හම්බෙන්නේ නැහැ නේ. එහෙමනම් අපි මේ අල්ලගත්ත ටිකේ ආරක්ෂාව තහවුරු කරගන්න ඕනේ. අපි බොහොම අවධානයෙන් ඉන්න ඕනේ ආයි කොයි වෙලාවේ ආයි මේ හතුරා මෙතෙන්ට පහර දෙයිද? අපි අල්ලගත්ත කරසට ආයි ආක්‍රමණයක් කරයිද කියලා අන්න ඉන්ද්‍රිය සංවරයකට යන්න වෙනවා. ඉන්ද්‍රිය සංවරය වශයෙන් තමයි ඇහැ කන නාසාදී මේ ඉඳුරන් හරහා මේ ඇතුළට එන්න පුළුවන් කැලස් ප්‍රවාහය ඉතින් වලක්ව ගන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ වගේ බුධාඳුර කියන්නේ මේ කාතකින් මහා පුදුමාකාර යුදපක්‍රම ටිකක් මෙතන තියෙන්නේ. කැලස් දමනයක් කියලා කියන්නේ පුදුමාකාර යුද්ධයක් තමයි.
පඤ්ඤාලෝක ආසමන හරි තියන දෙකද කරන්න ඒක.
සංඝාසේ දැක අර මේ මාත්‍යකේ පො කතා එම අනිත් පැත්ත. දැන් සමහර වෙලාවට අපි බොරුවක් කිව්වේ නැති වුණාට සමහර ගාට අපි සම්පූර්ණ ඇත්ත කියන්නේ නැති වෙනවා. මොකද ඒ අවස්ථානුකූලව මොකද ලොකු ඩේන්ජර් එකක් හරි මොකක් හරි එකක් වළක්වන්න ඕනේ. දැන් උදාහරණයක් ගත්තාම දැන් සද්දාසේස කුමාරයා අර පැනලා යනකොට මේ පන්සලේ හැංගුණාම දුක්ඛම රජු කුමාරයා මේ පස්සෙන් එළවනකොට ස්වාමීන් වහන්සේලා කියුවේ මේ
කියන්නේ
මොකද එතන විනාශයක් වෙන හින්දා අන්න ඒ වගේ සමහර වෙලාවල වලට අපිට සිද්ධ වෙනවා ඒ කාලීන වල සම්ප්‍රප්ලාපවලදී අර කාලවාදී විදියට කටයුතු කරන්න සිද්ධ වෙනවා. එතකොට එන එක චෝදනාවක් තමයි අපි ෆුල් ඕපන් නැහැ, ඒ කියන්නේ විවෘතව කතා කරන්නේ නැහැ. අන්න ඒ වගේ මේ සමහර ලාවට සමහර අය චෝදනා කරන්න පුළුවන් අපි අපෙන් අර අර කෙලින් කතා කරන්නේ නැහැ කියලා වගේ. ඉතින් අන්න ඒ වගේ ගැටුමක් එතන තියෙනවා. නමුත් මං හිතන්නේ දැන් එහෙම ඒ වගේ අර අනුතරක් පළක් වන් වගේ එක අපි බොරුවක් කියන්නේ නැති වුණාට ඒ කාලය අරගෙන ඒක එතන සම්පූර්ණ විස්තරේ දෙන්නේ නැතුව ඉන්න එක හොඳයි කියලා වගේ. මොකද මේක තමයි එතන වෙන්න ඕන
ඒක තමයි අපි මෙතෙන්දී බලන්න වෙන්නේ නිකන් අපි ඇත්ත කතා කරලා අපි නිකන් ලොකෙක් වීම නෙමෙයි අපි නිකන් විවෘතයි කියලා පෙන්වීම නෙමෙයි ඒ අපේ ඒ ක්‍රියාව හරහා තවත් කී දෙනෙක් නම් හානියකටපත් වෙනවද තියෙන මේ තියෙන தত্ত্বය තව තව පිරිහීමකට ලක් වෙනවද කියන එක අනිවාර්යෙන් බලන්න ඕනේ. කියන්නේ අපි සත්‍ය වුණත් බුදුරජාණන් වහන්සේ කියලා නැහැ නිකන් අර සාමාන්‍ය අපි කියන්නේ නිදහසේ තියෙන වල්බුරු නිදහසක් කියලා. ඒ මට්ටමක් ගැන නෙමෙයි බුදුහාඳුරු කියලා තියෙන්නේ. සත්‍ය වුණත් බලන්න කියන දේ අපි තමු දැන් යම් උදාහරණයක් වශයෙන් අර යම්ස කෙනෙකුට එයාගේ වැරද්දක් පෙන්ලා දෙන්න වැරද්ද වෙන්න පුළුවන්. බුදුහාඳුරු කියනවා මේ ආවට ගියාට ඒක කරන්න යන්න එපා. එයා ඉන්න ආකල්පයේ මේ වෙලාවේදී ඉන්න අපි සාමාන්‍ය මූඩ් එක කියලා කියන්නේ. අන්නේ මූඩ් එක මොකද්ද කියලා බලන්න කියනවා. කියන්නේ යා දැන් මේ බොහොම කේන්ති ගිය බොහොම අප්‍රසන්න තැනක නම් ඉන්නේ මානසික තත්ත්වේ නම් තියෙන්නේ අපි අරග කිව්වාට පස්සේ කිසිසේත්ම පිළිගන්නේ නැහැ. ඉතින් අපි ඒ හින්දා සෑහෙන්න විවසිල්ලෙන් කල්යල් බලලා ඕනේ ඒක කරන්න. ඇත්තක් හැබැයි මේ කියන්න යන්නේ. ඒ වගේමයි අපි මේ කියන්න යන්නේ යාව පහත් කරන අදහසකින්ද? යාව නිකන් මේ නීච කළා දාන්නද කියලා අපේ දින ආකල්පයත් පරීක්ෂා කරලා බලන්න කියනවා. දැන් මේ ඇත්තක් කියන්න ගියාට අපි ඒ ඇත්ත කියන්නේ මොන ආකල්පයකින්ද කියලා බලන්න කියනවා. අන්න ඒ වගේ ඒ කියන්නේ එනට මේ අර කාලය මහත්තයා කිව්වා වගේ මේ සුදුසු කාලේ බලන්න කියනවා. ඉතින් අන්න ඒ වගේ අපි ඇත්ත කතා කළ යුතු වගේම ඇත්ත කතා කළ යුත්තේ කොහොමද කියන එක ගැනත් අනිවාර්යයෙන්ම හිතන්න වෙනවා. ඉතින් ඒ වගේමයි ඔය දැන් භික්ෂුන් වහන්සේලා අතර ඇති වෙන යම් යම් මතභේදවලදී දැන් සමහර වෙලාවට ඒ හටගත් යම්කිසි අධිකරණයක් කියලා අපි සාමාන්‍යයෙන් ඒකට කියන්නේ යම්කිසි මේ අපිටම ආරවුලක් කියලා. ඒක මතු කරන්න ගිහිලා තව ආරවුල වර්ධනය වෙනවා නම් තව සංඝයා බෙහෙද බින්න වෙනවා නම් අන්න ඒක ඒ කියන්නේ ඉදිරියට ඉස්සරහට ගන්නේ නැතුව ඉන්න කියලා කියනවා. ඒ කියන සත්‍ය අධිකරණ සමත ධර්ම කියලා ඒ කියන්නේ කොහොමද මේ ඔවුනෝන් අතර ඇති වෙච්ච යම්කිසි ආරවුලක් සමනය කරන යම් විවිධාකාර පැති පෙන්ලා තියෙන උපක්‍රම පෙන්ලා තියෙන ක්‍රමවේදයන් පෙන්ලා තියෙන ඒක එකක් තමයි ඔය යටර දාලා අහලා නිකන් ඉන්නවා. මොකද අදින්න ගියොත් කුණු ගොඩක්. තව තව තියෙන තත්ත්වෙනුත් තව තව පිරිහින එකයි වෙන්නේ. ඒ නිසා ඕක එහාට ඉස්සරහට ගන්නෙ නෑ. කතා නොකර ඉන්නවා. නිකන් අර ලොකු සානංශේ වචනයක් කියන්නේ මේ හැලිය කුණු නෑඹිලෙන් අහගෙන යනවා කියලා. දන්නවා මේක ඉස්සරහට ගන්න ගියොත් මේ විවෘතව කතා කරන එක තව පිරිහීමක්මයි වෙන්නේ. තව නිකන් ගඳ ගහන එකක්මයි වෙන්නේ. ඒ වුණොට කතා නොකර ඉන්නවා. අන්න ඒ වගේ ඉතින් ඒ නිසා ඇත්ත හැබැයි ඇත්ත ඒ වුණත් හෙලි කරන්නේ නැතුව ඉන්නවා. මොකද ඒ හෙලි කරා කියලා Tamanටවත් අනුන්ටවත් ප්‍රයෝජනයක් නැහැ. ඒ වෙනුවට හානියක් වෙන්නේ කියලා තේරුම් ගත්තා නම් ඉතින් හෙලි නොකර ඉන්නවා. හොඳයි වෙන විශේෂ ප්‍රශ්නයක් නැත්නම් ඉතින් අපි නිශ්ශබ්දව ඉන්නවා වෙනුවට. එහෙමනම් අපි තැම්පයකට ටිකක් අධික කාලයක් සාකච්ඡා නිරත වෙලා තිනෝ. වෙනත් ධර්ම සාකච්ඡාවට අදාළ විශේෂ දෙයක් නැත්නම් අපි එහෙමනම් පැයක් විතර තිස්සේ අපි කරගත්තු යම් කිසි කුසලයක් තියෙනවා නම් ඒ සියලු කුසල් දෙවියන් ඥාතීන් සමග හදා බෙදා ගනු. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං.